හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක්ද? සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මහා සතරාර්ථපට්ඨාන සූත්‍රයේ දේශනා කළ මේ ආනපාන සති සමාධිය භාවිතා කිරීම පිළිබඳව න්‍යායාත්මක පැත්ත. ඒකේ විශේෂයෙන්ම පෙන්නලා තියෙන්නේ න්‍යායාත්මක පැත්ත. ඒ ආනපාන සති සමාධියම ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය තවත් සූත්‍ර ගණනාවක විවිධාකාරයෙන් ආනපාන සති සමාධි සූත්‍රයේ වගේ සූත්‍රවල, මහා රාහුල වාද සූත්‍රයේ වගේ සූත්‍රවල, ඒ වගේම ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එනිසා අද අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගික පැත්තට හැරෙන්න. දැන් මේ පින්වතුන් න්‍යාය දන්නවා. න්‍යාය දැනගත්තට මේක අර භාවිතයට ගැනීම. දැන් බුදුහාමුදුරුව කිව්වේ තං සුනාට සාදුකං මනසිකරෝත බාසිස්සාමීති. එමනනම් බාසීයාසි. මේක භාවිතයට ගන්න අවශ්‍යයි. දැන් මේක මේ ගිරව්වගේ කියව කියව ඉඳීම භාවිතයට ගැනීමක් නෙමෙයි. ඒ වගේම සජ්ජායනා කිරීම හෝ ඒ වචන ඒ පදවැල් එකතු වෙලා හෝ තනියෙන් හෝ කියවීම පමණක් භාවිතයට ගැනීම නෙමෙයි. ඉතින් ඒක නිසා මේ ධර්මය භාවිතයට ගන්න ක්‍රමය ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන. මේක භාවිතයට ගන්න අවශ්‍ය වෙන්නේ යම් අවස්ථාවක තමන්ගේ හිතට අරමුණක්, වැරදි අරමුණක් ආපු අවස්ථාවකයි මේක නියම වශයෙන් භාවිතයට ගන්න. අපි උදාහරණයක් හැටියට අපි හිතමුකෝ, උදේ අපි මෛත්‍රී භාවනාවක් කරනවා කියලා විනාඩි 15ක් 20ක් ඔය මෛත්‍රී කර්මස්ථාන මොනවා හරි මෛත්‍රී භාවනාවක් කරනවා. ඒක හොඳයි, වරදක් නැහැ. නමුත් තව පැයකින් දෙකකින් උදේ 10ට විතර තමන්ගේ ඇහැට හෝ කනට නාසයට දිවට කයට තමන්ට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන, තමන්ට අල්ලන්නේ නැති රූපයක්, ශබ්දයක්, ගඳක්, සුන්දර රසක් සුව පහක් දැනෙනවා. මේ වෙලාවට තමන්ට තරහක් යනවා නම්, තරහක් එනවා නම්, තරහ ගන්නවා නම්, තරහෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා ඒක භාවිතයට ගත්තේ නැහැ, ගන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර උදේ මෛත්‍රී භාවනාව නොකලත් තමන්ගේ හිතට අර ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් එන අවස්ථාවේ ඒ ද්වේෂය, වෛරය, ක්‍රෝධය ඉවත් කළා මෙත්තානුස්සතිය වඩනවා නම් අන්න ඒක වටිනවා අර උදේ කරනවට වඩා සිය ගුණයක්. ඒක එතනදී භාවිතයට ගන්න. ඉතින් ඒක නිසා මේ භාවිතයට ගැනීම බාසීයාසි. එහෙම නැත්නම් අර යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බෝ, ධම්ම විනය ගාදන්ති. මේක බුදුහාමුදුරුව හැම තැනකදීම අවධාරණයෙන් පෙන්වූ වචනයක්, ප්‍රකාශයක්. මේක භාවිතයට ගන්න කියලා. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ විශේෂයෙන්ම මේක භාවිතයට ගන්නා ආකාරය පැහැදිලි කරන්න දේශනා කරපු සූත්‍රයක්. දැන් ගිරිමානන්ද සූත්‍රයත් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ ජේතවනාරාමේ වැඩන්න වසන කාලෙක. අර අනේ පිඩුසිටතුමා හදා දුන්න ජේතවනාරාමේ වැඩ හිටිය අවුරුදු බුදුහාමුදුරුවන්ගේ අවසාන කාලේ අවුරුදු 24ක් විතර වැඩ හිටියා ජේතවනාරාම. මුල් අවුරුදු 23-24ක් වැඩ හිටිය රජගහ නුවර රජගල වේළුවනාරාම. අර බිම්බිසාර රජුගේ රටේ. මේක කොසල් රජුගේ රටේ ජේතවනාරාමේ පිහිටා තිබුණේ. ඉතින් ඒක නිසා මේ ජේතවනාරාම වැඩ ඉන්න කාලෙදී මේ යම් කිසි ආකාරයක ආනන්ද හාමුදුරුව ප්‍රශ්නයක් මතු කළා. මේ ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙට තමයි මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළේ. ඒකන් සමයම් භගවා සාවත්්‍යයන් විහිරති ජේතවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ තේනකෝ පණ සමයේන අයස්මා ගිරිමන්නන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානු. අතකෝ ආයස්මා ආනන්දෝ ඒන භගවා තේන උපසංගමි. ආනන්ද හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේට මේ එකත් පස්ව ඉඳලා මේක දන්වා හිටියා. උපසංගමිත්වා භගවන්තන් අභිවාදිත්වා ඒකමන්තන් නිසිදි ඒකමන්තන් නිසින්නකෝ ආයස්මානන්දෝ භගවන්තන් ඒ තදෝච ආයස්මාබන්තයේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානෝ. සාධුබන්තයේ භගවා ඒන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංගමිතු අනුකම්පං උපාදායා ති සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස බික්කුණෝ දස සංඥා බාසෙහි යාසි. තියෙන වචනේ මොකද්ද? දස සංඥා බාසෙහි යාසි. අර භාවයටබ්බංච කියන එක තමයි භාවිතා කරන්නයි කිව්වේ. තානකෝ පණේතං විද්දති. ඊට පස්සේ තියෙන යං ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පසම්බෙය්‍ය. යං ගිරිමානන්දස්ස බික්කුණෝ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් ඔය සාමාන්‍යයෙන් අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් මේක කියා දෙනකොට කියන්නේ බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලේ එක්තරා හාමුදුර නමක් හිටියා ගිරිමානන්ද කියලා. මේ හාමුදුරුව බොහොම අමාරුවෙන් අපහසුවෙන් ඇඳක නිදාගෙන නැගිටින්නවත් බැරුව හිටියා දුක්ඛිත ආබාධ වෙලා. ඒ ගමන ආනන්ද හාමුදුරුව මේක කිව්වහම බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුව මේ දස සංඥා කියා දුන්නා. මේ දස සංඥා ඊට පස්සේ ගිහිල්ලා සජ්ජායනා කරාම පිරිසක් ඇටියට කිව්වහම ඒ පිරිස කියලා ඉවර වෙනකොට අර ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ආබාධ ඉවර වුණා. ඒ අනුව මේ ගිරිට දැන් කියන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් එහෙම එකක් මේකේ නැහැ. මේක ඊට වඩා හුඟක් ගැඹුරු අර්ථයක් තියෙන ඒ අර උඩින් අපි දන්න ඉගෙන ගන්න පෘථග්ජන පුද්ගලයන්ගේ අර ඉගෙන උගත්කම දැනුම අහගෙන තියෙන. ඊට වඩා මේක හුඟක් ගැඹුරුයි. මේක මේ සූත්‍රයේ දේශනා කළේ යං ගිරිමානන්දස්ස බික්කුණෝ බහු වචනයක් තියෙනවා. යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම එක්කෙනෙක් නෙමෙයි. ගිරිමානන්දි වචන තුනක්. ගිරි කියන්නේ මේ පංචස්කන්ධය දුක්ඛන්ධ. මා කියන්නේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ. නන්දි රාගයෙන් නන්දි කියන්නේ කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්න පුද්ගලයා. එතකොට මේ ගිරි මා නන්දි කියන වචනේ තේරුම යම් කිසි කෙනෙක් මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධයෙන් මිදී නිදහස් වෙන්න නොදැන ඒක කැමැත්තෙන්ම නන්දි රාග සහගතවම උපාදානය කරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයා ඒ හේතුව නිසාම දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධිකෝ. ඉතින් ඒක නිසා මේ වචන ටිකේ මේ නමේ මේ බුද්ධ දේශනාවේ මේ ගිරිමා නන්දි කියන වචනේ තියෙන්නේ අර මිදී නිදහස් විය යුතු පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්න බැරුව ඒක උපාදානය කරගෙන කැමැත්තෙන්ම ඒක නන්දි රාග සාගතව අල්ලාගෙන ඉන්න පුද්ගලයෙක් කියන අර්ථය. ඉතින් ඒක නිසා මේ රෝගයක් මේක රෝගයක් දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධෝ. මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම අර පෘථග්ජන පුද්ගලයෝ ආස්වාදයෙන් සතුටින් එක අල්ලගන්නවා. නමුත් මේක රෝගයක් බව දන්න. ඒ නිසා මේ රෝගය සංසාර රෝගය. මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්නටයි බුදුහාමුදුරුව සියලු ගිරිමානන්දයන්ට එක්කෙනෙකුට නෙමේ මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නට බැරුව ඒ පංචස්කන්ධයේ උපාදානය කරගෙන ඒක ආස්වාදයක් ලබන පුද්ගලයෝ ගිරිමානන්දලා. ඒ සියලු ගිරිමානන්දස්සටයි ඒකයි කිව්වේ යම් ගිරිමානන්දස්ස බික්කුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පස්සම්බේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සූත්‍රයේ දේශනා කළේ එක්කෙනෙකුට නෙමෙයි. එදා හිටිය එක බික්කුවකට පමණක් නෙමෙයි. එදා ඊට පසුව මතුවට අනාගතයටත් මේ පංචස්කන්ධය නැමැති ගිරිකන්ද, ගිරි කියන්නේ කන්ද, දුක්කන්ද, පංචස්කන්ධය මිදී නිදහසිය යුතු එකක් හිතෙන්. නමුත් ඒක නන්දිරාගෙන් කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්න සියලුම දෙනා ගිරිමානන්දලා. ඒ සියලුම දෙනාට මේ සංසාර රෝගය තියෙනවා. නියත වශයෙන්ම මේ සංසාර රෝගයට හේතුව පංචස්කන්ධය උපාදානය කර ගැනීම. ඒ නිසා පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්නවා නම් යමෙක් ඒ පුද්ගලයාට දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධෝ දුක්ඛිතෝ ඒක වෙනවා. ඒකෙන් නිවන් නිදහස් වෙන්න නම් හේතු අයින් කරන්න ඕනේ. හේතු මොකද්ද? මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම අත්තරලා ඒකෙන් මිදී නිදහස් වීම. ඉතින් ඒක නොදන්නවා නම් ඒක නොතේරෙනවා නම් ඒ පුද්ගලයා මේ සංසාර රෝගයෙන් පෙළමින් දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වෙමින් සංසාරේ කවදා හෝ ඕකෙන් මිදී නිදහස් වෙන තුරු ඒකම උපාදානය කරගෙන ඒකෙන්ම දුක අදාගෙන නිර්මාණය කරගෙන දුක් විඳින්මින් ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ අනුව මේ දස සංඥා ඉගැන්නුවේ බාසීයාස භාවිතයට ගන්න කිව්වේ එක්කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට නෙමේ. සියලුම මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත සංසාර රෝගය කියන රෝගයට. මේ රෝගය සංසාර රෝගයක්. ඒ නිසා මේක සියලුම පෘථග්ජන පුද්ගලයන්ට තියෙන රෝගයක්. ඒ නිසා මේ දස සංඥා අර සියලුම පෘථග්ජන ලෝකයාට දුක්ඛිත බාල ගිලාන ආබාධ බයෙන් කායික මානසික ආබාධ සියල්ලෙන් මිදී නිදහස් වන්නට බුදුහාමුදුරුවෝ දුන්න බේතක්. මේ බේත ප්‍රත්‍යක්ෂයි, අද්දුටුයි. ආයි කාටවත් ඒක වෙනස් කරන්න වළක්වන්න බෑ. ඒ නිසා යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්න ඒ පුද්ගලයාට අර දුක්ඛිත බාල ගිලාන ආබාධ බයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක ගිරව් වගේ කියවලා හරියන්න. පිරිතක් හැටියට කියව කියල් ලක්ෂ වාරයක් කියපු අය අද ඉන්නවා ගිහියොත් පැවිද්දොත්. මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා. හැබැයි බාසීයාසි නෑ, භාවිතයට ගත්තේ නෑ. මේක භාවිතයට ගන්න නම් යම් ධර්මඥානයක් තියෙන්න ඕන. දොතා ඔය තේරුම් ගන්න ඕන. දොතා අනුස්සතිය දැනගන්න ඕන. ඉතින් ඒක නිසා මේක පැහැදිලිවම කියනවා සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස භික්ඛුනෝ දස සංඥා බාසීයාසි. මේක භාවිතයට ගන්න කියලා කිව්වේ. නැතුව මෙනෙහි කරන්න, සජ්ජායනා කරන්න, කියවන්න, ගිරව් වගේ කියවන්න දුන්න දෙයක් බේතක් නෙමෙයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ දස සංඥා කොහොමද අපි භාවිතයට ගන්නෙ. ඒ අනුවයි මේ දස සංඥා කියවීමක් නෙමෙයි මෙතන භාවිතයට ගැනීමක් අවශ්‍යයි. බාසීයාසි. ඒ අනුවයි මේ දස සංඥා බුදුහාමුදුරු ඉදිරිපත් කළේ අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනවිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනපාන සති. මේක ආනපාන හැටියට අස්සපස්ස හැටියට භාවිතා කළ යුතුයි. මේක භාවිතා කරන්න කියනක කියවීම අර මිමිනීම එහෙම නැත්නම් සජ්ජායනා කිරීම නෙමෙයි. ඒ අනුව හොඳට තේරුම් ගන්න ඕන මේ මාගදී භාෂාවෙන් දේශනා කරපු පදවැල් එහෙම නැත්නම් වචන පද පේලි 10ක්. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත් සංඥා, සබ්බේ සංකාරු සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. දැන් මේ මාගදී භාෂාව මං කියවනේ අර අනිත් පැත්තේ නම් පටන් ගන්න ආර්ය භාෂාවක්. සබ්ද සංඥා අකුරු නැහැ. සබ්ද පද තියෙනවා, සබ්ද සංඥා තියෙනවා. නමුත් දැන් අපි සිංහල භාෂාව මේ පැත්තේ නම් මේ පැත්තට ලියන්නේ, මාගදී භාෂාව මේ පැත්තෙන් මේ පැත්තටයි කියවන්නේ. ඒ නිසා මේකේ බලන්න ඕන, මේක භාවිතයට ගන්න ඕන සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජහති කරන්න ඕන. සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච බව නිච්ච සංඥාව පජහති කරන්න. නිච්ච බව තියෙන තාක්කල් ඒක සුඛයි, ඒක අත්තයි, ඒක අස්මිමානිය, ඒතං මම ඒතෝ අමස්මි ඒසෝ මේ අත්තාට. යම් අපිට දැන් ඔය රාගයක් නිච්ච වුණත් උපාදානය කරගන්න, ද්වේෂයක් නිච්ච වුණත් උපාදානය කරගන්නවා, මානයක් මෝහයක් නිච්ච වුණත් උපාදානය කරගන්න. ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන යම් ප්‍රියමනාප දෙයක් නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තොත් ඒක තමයි දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට හේතුව. ඒ නිසා මේ සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. එතකොට මේ නානාභාවයට විනාශභාවයට පත්වෙන දෙයක් අපි නිච්චසේ සුඛසේ අත්තසේ අල්ලගන්න උපාදානය කරගන්න කටයුතු කළොත් ක්‍රියා කළොත් හිතුවෙත් ඒක තමයි සියලු දුක්ඛිත ආබාධ බාල ගිලාන බවට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු. ඒ නිසා අපේ හිතටයි ඔය නිච්ච බව එන්නේ. අපි ප්‍රියමනාප රූපයක් මම අර උදාහරණයක් කිව්වනේ, අර අවුරුද්දාටක ගෑනලා මේ දැක්කාම ඒ රූපය නිච්චසේ අල්ලගත්තා. ඒක වෙනසුනේ නැහැ, ඒක නිච්චයි. හැබැයි ඔය නිච්ච බව තියෙනකම් අර පුද්ගලයාට ඔය දුකෙන් මිදෙන්න බෑ. ඒ නිසා අපි නිතරම සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කර යුතුයි. සංඥාවේ අනිච්ච අනුපස්සනා කරනවා කියන්නේ න නිච්චයි මේක. දැන් මාගදී භාෂාවේ නිච්ච කියන එකේ විරුද්ධ වචනේ න නිච්ච. නමුත් න නිච්ච කියන එක ශබ්ද සංඥානුව කියවන්න බෑ. ඒ අනුව අනිච්ච කියලා තමයි කියන්නේ. ඒ වගේම අත්ත කියන භාෂාවේ වචනේ විරුද්ධ වචනේ න අත්ත. නමුත් න අත්ත කියන්න බෑ, අනත්ත කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ මාගදී ශබ්ද සංඥාවල නීතියක් රීතියක්. ඒ නීති රීති වෙනස් කරන්න බෑ. ඒ අනුව සංඥාවේ අනිච්ච අනුපස්සනා කරන හැම මොහොතකම නිච්ච සංඥාව පජාති වෙන්න ඕන. පජාති කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, ඉවත් කරන්න ඕන, අයින් කරන්න ඕන, අස් කරන්න ඕන. අර නිච්ච සංඥාව නිච්චසේ තියෙන තාක්කල් දුකට ආබාධ බවට උපාදානය කර ගැනීමට හේතු වෙනවා, ගිරිමානන්ද කෙනෙක් වෙනවා. ඉතින් ඒක නිසා මේ සංඥාවේ අනිච්ච අනුපස්තනා කළ යුත්තේ. දැන් මෙතන සංඥා කිව්වහම ඇහැට එන සංඥාව කනට නාසයට දිවට කයට මනට හයට මේනවා, ප්‍රිය මනාප සංඥා එනවා. ඒවත් නිච්චසේ ගන්නවා, ඒවත් සුඛසේ ගන්නවා, ඒවත් අසුසේ ගන්නවා. ඒ වගේම අර ප්‍රියමනාප සංඥාත් නිච්ච වෙනවා, අප්‍රියාමීරි සංඥාත් නිච්ච වෙනවා, ප්‍රියාප්‍රිය අතර මනින එකත් නිච්ච වෙනවා පෘථග්ජන පුද්ගලයන්. ඒ නිසා සංඥාවේ අනිච්ච අනුපස්සනා කළ යුත්තේ නිච්ච බව පජහති කරන්න. නිච්ච සංඥාව පජහති කරන්න, ඉවත් කරන්න, අස් කරන්න. පජහති කළාම අපි ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. උපේක්ඛා සිතක් ඇති වෙලා ඒකෙන් අපි මිදෙනවා. ඒ අනුව හොඳට තේරුම් ගන්න ඕන මේක භාවිතයට ගන්න. දැන් මේ කරන්නේ ආනපාන සති සමාධිය. මේක හොඳට තේරුම් ගන්න ඕන. සංඥාවේ අනිත්‍ය අනිත්‍ය අනුපස්සනා කළාම නිත්‍ය සංඥාව පජහති කළාම ආනපාන සති සමාධියයි වැඩෙන්නේ. මරණානුස්සතියයි වැඩෙන්නේ. ආනපාන සති සමාධියයි වැඩෙන්නේ. ඉතින් ඒක නිසා මේක භාවිතයට ගත්තොත් හරියට සංඥාවේ අනිත්‍ය බව අනුපස්සනා කළ යුත්තේ නිත්‍ය බව හිතෙන් පජහති කරන්න. ඒ වගේම සංඥාවේ අනත් අනුපස්සනා කළ යුත්තේ අත්ත බව පජහති කරන්න. අත්ත බව තම අස්මිමානය මමත්වය මගේ කියලා මම කියලා එටන් මම ඒසෝ හමස්ම ඒසෝ මේ අත්තාති. අත්ත බව තමා මමත්වය මගේ උපාධානයට හේතුවන මුල්ලන කාරණ. ඒ අනුව දැන් සංඥාවේ අනිත්‍යානුපස්සනා කරලා නිත්‍ය බව ප්‍රධානය පජහති කරන්න ඕන. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ත බව පජහති කරන්න ඕන ආනපාන. ඒ වගේම සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව අයින් කරන්න. අර සුභ බව සුන්දර බව තියෙන තාක් කල් තමා ඒ දේ අපි ඇතුළට ගන්න භාවිතා කරන්නේ උපාදානය කරගන්නේ අල්ලගන්න. මේ සුන්දර සුන්දර බව තමා මිනිසුන්ගේ හිට අර ගින්නෙන් රත් කරලා මත් කරලා දැවිලා තැවිලා ආස්වාදයක් ලබා දෙන. එනිසා සුන්දර දර සුන්දර සුන් වෙන දේ තමා සියලු පෘථග්ජන පුද්ගලයෝ ඇතුළට ගන්න කැමති. ඉතින් ඒක නිසා දර සුන් වුණාම මොකද වෙන්නේ? ගින්දර මතු වෙනවා. ඒ ගිනි තමා 10ක් ඇතුළට ගන්න. ඉතින් ඒක නිසා සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව හිතෙන් පජාති කරන්න ඕන. උපාදානයෙන් ඉවත් කරන්න ඕන. ඒ වගේම සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා ආස්වාදය හිතෙන් ඉවත් කරන්න ඕන, පජාති කරන්න ඕන. ඒ වගේම සංඥාවේ පහන බව මෙනෙහි කරලා අර සංඥාවේ ආදීනව සමුදය කාමච්ඡන්දය හිතෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගය පජහති කරන්න පුළුවන්. සංඥාවේ නිරෝධය අනුපස්සනා රෝධ ගැහිම සංචේතනා කිරීම ගැහිම නවත්තන්න පුළුවන්. ඒ වගේම සබ්බ ලෝකයේ අනබිරත සංඥා, මේ අනබිරත සංඥා අනුපස්සනා කරලා අර අබිරත සංඥා තුන හිතෙන් ඉවත් කරන්න ඕන. ඒ වගේම මේ අනිච්ච සංඥා සබ්බ සංකාරය සියලු සංකාරයන්ට අදාළව මේ අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා දුකෙන් මිදෙන්න ඕන. ඉතින් ඒක නිසා මේ සියලු දේ ආනපාන සති සමාධි හැටියට අස්සපස්ස හැටියට කරණීය අකරණීය හැටියට භාවිතා කරන්නටයි බුදුහාමුදුරුවෝ මේක දේශනා කළේ. ඒකයි කියන්නේ දස සංඥා භාසෙයාසි කියලා. ඒ මිසක් මේක කියව කියව ඉන්න දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ධර්මයේ ඒකයි කිව්වේ පඤ්ඤත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. අර දුප්පඤ්ඤස්ස පුද්ගලයෝ තමයි මේක ඔය ගිරව්වගේ වචන පෙළ ඔය කියන තියනවට කියවා කියවා ඉන්නවා. කියවා කියවා ඉඳීමෙන් සජ්ජායනා කිරීමෙන් මෙනෙහි කිරීමෙන් කාටවත් නියම නිසි ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරන්ගේ ධර්මය තං සුනාත සාදුකං මනසිකරෝත බාසීයාස භාවිතයට ගන්න. භාවිතයට ගන්න හැම කෙනෙකුටම තේරුමක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මේ දස සංඥා භාවිතා කරනවා නම් සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව පජහති කරන්න. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ථ සංඥාව පජහති කරන්න. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව පජහති කරන්න ඕන. සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා ආස්වාදය පජහති කරන්න ඕන. සංඥාව ප්‍රහාණය කරලා සමුදය කාමච්ඡන්දය අනුසය ඉපදීම නවත්තන්න ඕන. සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගය හිතෙන් ඉවත් කරන්න ඕන. සංඥාවේ නිරෝධය අනුපස්සනා කරලා අර තණ්හාව දිගේ රෝධ ගැසීම නවත්තන්න ඕන. අර ඊයේ මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ කිව්වනේ එත්තේසා උපජ්ජමානා උපජ්ජති එත්තේසා තණ්හා ප පහියමානා පහියති එත්තේසා නිරෝධ්‍යමානා නිරුද්ධති. එනිසා නිරෝධ කළ යුත්තේ අර තණ්හාව ප්‍රහාණය කරන්න. ඒ අනුව මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවත් හිත නිවන ආකාරයටත් සියලු පංචස්කන්ධ උපාදයන් මිදෙන ආකාරයටත් ආනපාන සති සමාධිය භාවිතයට ගැනීමට දුන්න ක්‍රමයක්. ඒ අනුව බොහොම ගැඹුරු දෙයක් තියෙනවා මෙතන. මේ අභිරත සංඥා තුනක් තියෙනවා. එනිසා සබ්බ ලෝකේ සියලු අඳුරට මුල් වෙන්නේ අභිරත සංඥා තුන. ඒ අභිරත සංඥා තුන අනභිරත සංඥා අනුපස්සනා කිරීමෙන් අභිරත සංඥා තුනෙන් විදී නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම සබ්බ සංකාරයේසු සියලු සංකාර සබ්බේ සංකාරා අනිච්ඡාති සබ්බේ සංකාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති. මේක තේරුම් ගන්න ඕනේ හෙට ආනපාන සති. ආනපාන සති සමාධියමයි හැම තැනකම කියලා තියෙන්නේ. ඒ නිසා අපි යමක් අනුපස්සනා කරලා මේක අනුපස්සනා මෙනෙහි කිරීම සජ්ජායනා කිරීම පාඩම් කිරීම කියවීම අනුපස්සනාවක් නොවේ. අනුස්සති වැඩිවීමක් නොවේ. මේක නිවැරදිව තේරුම් මෙහෙම බුදුහාමුදුරුව මේ දස සංඥා පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කළා. හැබැයි මේක භාවිතයට ගන්න තම තමන් දැනුමක් ඥානයක් ආනපාන සති සමාධිය වඩන හැටි දැනගන්න. එතකොට තමයි මේක ප්‍රායෝගික වැඩින්නේ. ඒ අනුවයි මේ දස සංඥා බුදුහාමුදුරුව ඉදිරිපත් කළේ. ඊගාවට මේ දස සංඥා ගැනම බොහොම කෙටියෙන් බොහොම පේලි කීපකින් නැවත විග්‍රහ කරනවා කතමාචානන්ද අනිච්ච සංඥා. දැන් මෙතන මේ නිච්ච වෙන්නේ පංචස්කන්ධයමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නිච්ච වුණොත් උපාදානය කරගන්න. ඒක අනිච්ච නම් උපාදානය කරගන්නේ හිතෙන් අත්තරේ. ඒ නිසා අපි දැන් මේක අර පංචස්කන්ධය දැන් අපි සිංහලෙන් කියවනකොට රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාර අනිච්චා විඥානං අනිච්චා ති. පංචස්කන්ධයම නිච්චසේ පවත්වීමයි දුකට බාල ගිලාන බවට හේතුව වූ මුල වූ උපාදානය කරගන්න. පංචස්කන්ධයේ උපාදානය කරගන්නවා නම් ඒක එක විපරිණාමයට පත් වෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුකට හේතු වෙන්නේ මේ සංකත ලක්ෂණ තුනක් ඇති නියත ලක්ෂණ තුනක් ඇති අනිච්ච වූ අනත්ත වූ පටිච්ච සමුප්පන්න වූ යම් දෙයක් අපි උපාදානය කරගන්නවා නම් ඒක නිච්චසේ සුඛසේ අත්ථසේ පාත්තන්න බෑ. ඒක වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. අන්‍යතාභාවයටපත් වෙනවා. ඒ අනුව දුකට මුල් වෙනවා, හේතු වෙනවා, දුක උරුම වෙනවා. ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට තමයි සියලුම පුද්ගලයෝ පංචස්කන්ධයම මේ පැවැත්මට උපකාර වන සියලු දේ අදාළයි මේ පංචස්කන්ධය. ඒ නිසා මේ පංචස්කන්ධය අපි කොච්චර ප්‍රියමනාප වුණත් ඒ ප්‍රියමනාප වූ ආකාරයට නිච්චසේ සුඛසේ අත්ථසේ අපේ කැමැත්තට අනුව අපේ මනාපයට අනුව අපි ඍෂිසේ අපට ඍෂිසේ පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නැහැ නෙමේ. මේක යථා පරිදි අවබෝධ කර ගැනීමටයි මේ රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාර අනිච්චා විඥානං අනිච්චා තේරුඟට. තේරුම් ගැනීම නිසා මේ රූපය නිච්චසේ වේදනාව නිච්චසේ සංඥාව නිච්චසේ සංකාර නිච්චසේ විඥාන නිච්චසේ ගැනීම නවත්වනවා. ඒක නවත්ティーවේ නැත්නම් මේ අනිච්ච දුක් රූපං අනිච්චා වේදනා අනිච්චා කියලා සජ්ජායනා කර කර හිටියට කණ්ඩායමක් හෝ තනියෙන් හෝ අර නිච්ච බව පජාති වුණේ නැත්නම් එතන ධර්මයක් නැහැ. එතන අනුපස්සනාවක් නැහැ. එතන අනුස්සති වැඩෙන්නේ නැහැ. මේක හොඳට නිවැරදිව තේරුම් ගන්න ඕන. මෙද්වතාවය ආනපාන සති සමාධිය කිව්වේ මේකයි. ඉතින් ඒක නිසා අපි පංචස්කන්ධයම අනිත්‍ය අනුපස්සනා කරන්නේ, දුක්ඛ අනුපස්සනා කරන්නේ, අනාත්ම අනුපස්සනා කරන්නේ අර නිත්‍ය සුඛාර්ථ ඉවත් කරන නිසා, ඉවත් කරන්නට උපකාර වන ආකාරයට. නිත්‍ය සුඛාර්ථ වුණොත් තමයි උපාදානය කරගන්නේ. උපාදානය කරගත්ත තේ නිත්‍යසේ සුඛසේ ආත්මසේ පවත්වන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන බව මෙනෙහි කිරීමයි අනිච්චං දුක්ඛං අනත්තං අනුපස්සනා කිරීම. ඒ අනුව අපි ඒක උපාදානය කරගන්න සබ්බූපදී පටිනිසග්ග කර. ඒකට බැඳෙන්නේ නැහැ. නිබ්බිදා වෙනවා. ඒක දිගේ රාග කරන්න විරාග. ඒක දිගේ රෝධ ගන්න නිරෝධ කර. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් ගන්න ඕන. මේ සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ පංචස්කන්ධය ඇහැට කනට නාසයට දිවට කයට මනට ප්‍රියනම් ඒක පටිච්ච වෙනවා, අභිච්ච වෙනවා, නිච්ච කරගන්න. නිච්ච කරගත්ත තා වෙලෙහි නම් ඒක සපයි, ඒක සුවයි. ඒ අනුව අස්මිමානයෙන් අත්තසේ මමසේ මගේ කොට මඤ්ඤතාවෙන් ගන්නවා. අරගෙන තමන්ගේ පාලනේ පවත්වන්න හදනවා. නමුත් කරන්න බෑ. මොකද හේතුව ඒ සියලු දේ අර මං උදාහරණයට කිව්වනේ. ඒ සියලු දේ ලෝකේ වයසට යනවා, කරකිනවා, විපරිණාමයටපත් වෙනවා, අනිත්‍යතාවයටපත් වෙනවා. නමුත් අර තමන් නිත්‍යසේ අල්ලලා තමන්ගේ චිත්තසංතානෙ උපාදානය කරගෙන පවත්වන දේ කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ කැමැත්ත ඒකට නිත්‍යයි. ඒ අනුවයි අර අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති තේරුම් ගත යුත්තේ. මේක තේරුම් ගන්න තමා යථා පරිදි මේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච පජාති කරන්න ඕන. ඒකයි පංචස්කන්ධය පිළිබඳවයි එතකොට අනිච්ච අනුපස්සනා කළ යුත්තේ. ඒ වගේම අනත්ත අනුපස්සනා කළ යුත්තේ මේ ඇතුළට ගන්න දොරවල් හය පිළිබඳවයි. කතමාචානන්ද අනත්ත සංඥා. මේකේ අර ආනපාන සති සමාධිය වඩන්න ඕනේ බව පැහැදිලිව මේ සියලු තැන්වලදී කියනවා. අරඤ්ඤගතව, රුකමූලගතව, ශුඤ්ඤාගතව, ඉතිපටිසංචික්කති. ඒකෙන් කියන්නේ අර ආනපාන සති සමාධිය. දැන් ආනපාන සති සමාධිය යම් තැනක කියලා තියෙනවා නම් හැම තැනකම අරඤ්ඤගතව, රුකමූලගතව, ශුඤ්ඤාගාරගතව, නිසිද්ධති පල්ලංකං ආභූජිත්ව, උජුංකායම් පණ්ඩාය පරිමුඛං, මේක ඇහැල තියෙනවා. එකෙන් පෙන්නන්නෙම මේ ආනපාන සති සමාධිය හැටියටයි මේක වඩන්න ඕන කියලා. අස්සපස්ස කරන්න. ඒ අර වැරදි දේ හිතෙන් අයින් කරන්න, හරි දේ ඇතුළට ගන්න. ඒකයි මේකේ තේරුම. ඒ අනුව ගතමාචානන්ද අනත්ත සංඥා. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා මේකේ අත්තසේ ගැනීම, මමත්වයෙන් ගැනීම, අස්මානෙන් ගැනීම ඉවත් කරන්න. ඒ නිසා දැන් මෙතන මේ ඇතුළට ගන්නේ ඔය ඇහැ කන නාසය දිවකය මන කියන අධ්‍යාත්මික රූප වලින් ඇතුළට ගන්නේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, රූප පහස ධම්ම කියන බාහිර ආයතන හය. ඒ නිසා චක්කුං අනත්තා රූපං අනත්තා, සෝතං අනත්තා සද්දං අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවා අනත්තා, රසා අනත්තා, කාය අනත්තා, පොට්ටබ්බා අනත්තා, මන අනත්තා, ධම්මා අනත්තා. මේ අත්තසේ මමත්වයෙන් මගේ කොට මට කැමතිසේ මේ ඇහෙන් ගත්ත රූපය, කණෙන් අත් ශබ්දය, ඒ මෝතේ ගත්ත ස්වරූපයෙන් ස්වභාවයෙන් ඇතුළාන්තය තුළ පවතින්නේ නැ. ආස්වාදනය සඳහා ගත්තට ඒක විපරිණාමයට පත් වුණාම ඒකම දුක්ඛිතාබාධ බාල ගිලාන බවට හේතු වෙනවා. කායික මානසික සියලු රෝගවලට හේතු වෙන්නේ ඒ ඇතුළට ගත්ත වැරදි දේ ඒ ආකාරයට නිත්‍යසේ සුඛසේ අත්තසේ පවත්න්නේ අයම නිසායි. ඒ නිසා යමෙක් අනත් අනුපස්සනා කළ යුත්තේ මේක විපරිණාමයට පත් වෙන බව නිවැරදිව තේරුම් ගන්න. තේරුම් ගත්තොත් අත්තසේ ඒතං මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාති කියලා මගේ කොට මගේ වචනේ පාත්තන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක අත්තරිනවා. උපාදානය කරගන්න. ඒ අනුවයි මේක තියෙන්නේ. අනත්ත අනුපස්සනා කරලා අත්ත සංඥා. ඊළඟට තියෙන්නේ අසුභ සංඥා. මේ සුන්දර බව සුචි බව නිසා තමයි අපි සියලු දේ අල්ලගන්නේ. ඒ අනුව තමයි අර පටික්කුලක මානසිකාර්ය අසුභ සංඥාවයි. ඒ අනුව මේ අතන පටික්කුලක මානසිකාර්ය හැටියට තිබු දෙයමයි අතිමත්මින් කායේ කේසා ලෝමානකාදන්ත මේක බෙදලා බලන්න ඕන. ලෙහෙලා බලන්න ඕන ගෝණි. ලෙහෙලා බලනකොට මේක සුන්දර බවක් නැහැ, සුචි බවක් නැහැ, සුඛ බවක් නැහැ, සුව බවක් නැහැ. මේක තියෙන්නේ අසුචි බව, අසුභ බව, අසුන්දර බව. ඉතින් ඒ අනුව මේක අර සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුචි බව, සුභ බව හිතෙන් අත්තරින්න පුළුවන් වෙනවා. ඒක තමයි ආනපාන සති සමාධි. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා. ආදීනව කියන්නේ අපිට උරුමන ප්‍රතිවිපාක, උරුමන අපල සපල දෙකම ආදීනව. දැන් අපි මේකේ එක තියෙන අර අරණ්‍යගතව රුක් මූලගතව, ඒ අනුව අපි අර ප්‍රියමනාප දෙයක් ඇතුළට ගත්තත්, අප්‍රිය අමිහිරි දෙයක් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඇතුළට ගත්තත්, අර මැනලා වැරදිසේ මැන්නත් මේ වාපිත්සම් තුනම විසම වෙනවා, තුන්දොස් කිපෙනවා. එතකොට මේ තුන්දොස් කිපෙන්න හේතුව අපි ඔය දොරවල් හයෙන් කොයි දොරෙන් හෝ අර අපිට ප්‍රිය මනාප දෙයක් රාගයෙන් ඇතුළට ගත්තත් උපාදානය කරගත්තත්, අප්‍රිය අමිහිරි දෙයක් උපාදානය කරගත්තත් ඇතුළට ගත්තත්, ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මානයෙන් මැනලා ඇතුළට ගත්තත් අර තුන්දොස්ම කිපෙනවා. තුන්දොස් කිපීම තමයි ආදීනව. ඒ නිසා අපි අර තුන්දොස් කිපෙන යමක් ප්‍රිය දෙයට ඇලුනොත්, අප්‍රිය දෙයට ගැටුනොත්, ප්‍රිය අප්‍රිය අතර වැරසීමෙන්නොත් තුන්දොස් කිපෙනවා. ඒ නිසා මේ තුන්දොස් කිපීම නිසා තමයි 108ක් වූ ආබාධ ඇති වෙන්නේ, කායික මානසික ආබාධ. ඒ අනුව තමයි චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවා රෝග, කාය රෝග, සීස රෝග, ඒ වගේම සෙම්මාබාධ, පිත්තාබාධ, වාතාබාධ, ඒ වගේම උතුපරිණාමදාබාධ, විසමජාපරිහාරාබාධ, ඕපක්කමිකාබාධ, කම්ම විපාක ආබාධ, ඒ වගේම සීත උෂ්ණය බඩගින්න පිපාසයත් රෝගයක්. ඒ වගේම උච්චාරෝපස්සාව, වැසිකිලි කැසීලි යෑමත් මේකේ රෝගයක් හැටියටයි දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ 108ක් වූ රෝග වලට හේතුව වාපිත්සෙම් විෂම වීම, සම නොවීම, ඔය තුන්දොස් කිපීම. තුන්දොස් කිපෙන්නේ නැත්නම් මේ බොහෝ රෝගවලින් මිදී නිදහස් වෙනවා. ස්වාභාවික තත්ත්වයෙන් කෙනෙකුට රෝගවලින් මිදී නිදහස්. ඒ නිසා අපි අර ආස්වාදය සඳහායි ප්‍රිය දෙයට ඇලෙන්නේ. ඒ ප්‍රිය දෙයට ඇලීම නිසා තුන්දොස් කිපෙනවා, ඒ අනුව රෝග එනවා. ඉතින් ඒක නිසා යමක් අපි ආස්වාදයෙන් අර ප්‍රිය දෙයට ඇලීම නැවැත්තුවොත් පිරි අපිරි දෙකම සිඳලා උපේක්ෂිතින් කටයුතු කළොත් තුන්දොස් කිපෙන්නේ නැහැ. ඒ අනුව බොහෝ කායික මානසික රෝගවලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. හේතුව අයින් කරලා ඵලයෙන් මිදෙන්න පුළුවන්. හේතුව අයින් කිරීමෙන්ම ඵලයෙන් මිදී නිදහස් වීමයි බුද්ධ දේශනා. ඒකයි පටිච්චසමුප්පාදන. ඒකයි හේතුඵල ධර්ම. හේතුඵල හේතුයෙන් වෙන් වෙන්න නම් ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව භාවිතයට ගත යුතුයි. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. දැන් මෙතෙන්දි පහන සංඥා හැටියට තියෙන්නේ අර ඊයේ පෙරේදා පළමුදා මේ දවස් ගණනෙදිම අපි අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රෙත්, ඒ වගේ මහා සතරාරිපට්ඨාන සූත්‍රෙත්, ඒ වගේම ඊයේ කිව්ව සබ්බාසව සංවර පරියාය සූත්‍රෙත් අර අදිවාසනා පහතබ්බා කියන එක තමයි මෙතන මේ පහන සංඥාවේ පහන සංඥා හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව උප්පන්නං කාම විතක්ක විචාර, උපන්නං ව්‍යාපාද විතක්ක විචාර උපන්නං විහිංසා විතක්ක විචාර. එනිසා කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර අර දීගංවා අධ්‍යාත්මයෙන් ඇතුළාන්තයෙන් එන්නේ. ඒ බාහිරින් එන දේවල් නෙමෙයි. ඒ නිසා ඒවා අපි උපදින කොටම උපන් නූපන් සියලු පාපකේ අකුසලේ නම්මේ නාදිවාසේති පජාති විනෝදේති ව්‍යංගති කරෝති අනභාවං ගමේති. මේකමයි ඊයේ සබ්බාසෝ සංවර සූත්‍රයේ අදිවාසනා පහතම් බැහැටියටත් ඊට පෙර මනෝ සමාචාරම් පහන් හැටියටත් ඒ වගේම ආනපාන සති සමාධි සූත්‍රයේ කිව්වෙත් මේකමයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා අනික් මොනවා බාහිර ලෝකේ දේවල් වලින් ඉවත් වුණත් අධ්‍යාත්මිකයත් ඔය ඇතුළෙන් ආන්තයෙන් අර දීර්ඝ සංසාරය අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන තැන්පත් කරගෙන තියෙන ගති නිසා කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර ප්‍රයෝජනයට අරගෙන විඥානය ආහාර හොයාගන්න උත්සාහ කර. ඔය තමන්ගේ තුලම ක්‍රියාත්මක වෙන තමන්ව මේ පැවැත්ම තුල රඳවන්නට කැමති විඥාණයට ආහාර හොයාගන්නයි. විඥාණය බාහිරෙන් ආහාර නොලැබෙනකොට ආහාර වර්ග හතරක් ලැබෙනවා. විඥාන ආහාර, සම්පස්ස ආහාර, සංචේතන ආහාර, කබලින්කාර ආහාර. ඒවා බාහිරෙන් නොලැබෙනකොට විඥාණය කරන්නේ අධ්‍යාත්මිකව ඇතුළාන්තේ අර දීගංවා දීර්ඝ සංසාරේ තැන්පත් කරගෙන තියෙන දේවල් පාවිච්චි කරලා අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර කරලා උපාදානය කරගෙන ඒවෙන් ආහාර ලබා ගන්න. ඒ නිසා මේ පහන සංඥාව සංඥාව පහන කළ යුත්තේ අර උපන් නූපන් කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර. ඊට පස්සේ විරාග සංඥා නිරෝධ සංඥා දෙකම තියෙන්නේ. මේ රාගය විරාග කරන්න ඕන, රෝධ ගෙහීම නවත්තලා නිරෝධ කරන්න ඕන නිරුද්ධ. ඒක සමත විපස්සනා දෙකක් දෙක හැටියටම විරාග සංඥාවත් නිරෝධ සංඥාවත් සමත වශයෙන් සහ විපස්සනා අනුපස්සනා හැටියට කරන්න ඕන. සමත වශයෙන් මේක කිරීම තමයි හේතන් සන්තන් හේතන් පණීතන් යද්දිතන් සබ්බ සංකාර සමතෝ. ඊට පස්සේ විපස්සනා වශයෙන් සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ විරාගෝ නිබ්බානන්ති නිරෝධෝ නිබ්බාන. ඒ නිසා සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගය පජාති කරන්න ඕන. සංඥාවේ නිරුද්ධ මාන නිරෝධය අනුපස්සනා කරලා රෝධ ගැහිම සංචේතනා කිරීම පජාති කරන්න ඕන. ඒක ආනපාන හැටියට කළොත් අසවත හැටියට කළොත් තමන්ටම තේරෙනවා මේකෙ මිදි නිදහස් වෙන ආකාරය. පෘථග්ජන පුද්ගලයෝ බොහොම ලොකු ආස්වාදයක් විඳින්නේ ආමිෂ සුවය ලබන්නේම මේ රාගයේ දිගේ ක්‍රෝධ ගහලා. මේ දෙකම එකටයි කරන්නේ. ඒ නිසා කාම විතක්ක විචාර වගේ දේවල් තමන් යම් ආස්වාදයක් ලැබූදී නැවත නැවත යලි යලිත් පිනවා පිනවා මෙනෙහි කරලා අනුපස්සනා කරලා ආස්වාදනය කරලා තමයි සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ ආමිෂ සුවය විඳින්නේ. නමුත් ආනපාන සති සමාධිය නිවැරදිව වඩනකොට අපි ඒ පිනවා පිනවා ආමිෂය විඳවන්නේ නැහැ. විඳවා විඳවා ආමිෂ දුක්ඛය මෙනෙහි විඳවන්නේ නැහැ. මන මන ආමිෂ දුක්ඛය විඳවන්නේ නැහැ. ඒ අනුව සංඥාවේ විරාගය අනුපස්සනා කළ රාගය ප්‍රහාණය කරනවා. සංඥාවේ නිරෝධය අනුපස්සනා කරලා රෝධ ගැනීම සංචේතනා ගැනීම නවත්වනවා. මේ තමා මේ සංඥාවල තියෙන ස්වභාවය. ඊළඟට තියෙන මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරුම දේ. මෙතන මොකද්ද මේක? කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. දැන් මේ ලෝකයේම පවත්වගෙන යන්නේ අබිරත තුනක් අබිරත සංඥා තුනක් නිසා. ඉදානන්ද බික්කු ඒ ලෝකයේ උපාදාන. මුළු ලෝකයම ඒ කියන්නේ යමෙක් ලෝකයේ උපාදාන. මුළු ලෝකයම පංචස් කන්දම ලෝකයම උපාදානය කරන්නේ චේතසෝ හිටින්. අතින් නෙමේ චේතසෝ අදිිට්ටාන අභිනිවේස අනුසයා. මේක අනුසය නෙමේ අභිනිවේස අනුසය. අර ඊය ගිරිමාණන් මේ මහාසතරාති පට්ඨාන සූත්‍රය කිවේ කත්ත තන්නා කත් නිවේස. ඒ නිවේස ගෙට ගන්නේ උපාදානය කරගන්නේ සාම. මෙතන එහෙම නෙමේ අදිිට්ඨාන අභිනිවේස අනුසය. මේක අභිනිවේස අනුසය. අනුසයට වඩා කෝටි ප්‍රකෝටි ගානක් බලවත් අභිනිවේස අනුසය. එනිසා යමෙක් ඒ ලෝකයේ උපාදාන මුළු ලෝකයම උපාදානය කරගන්නේ හිටෙන් මේ අභිනිවේස අනුසය නිසා. ඒ අනුව මේ අනිසය අභිනිවේස අනුසය උපදින අභිසංකාර තුනක් තියෙනවා. ඒ තෙගිවේ තුන පජහන්තු එ තුනම හිටෙන් ඉවත් කල්ලාස් කල්ල ප්‍රහාණය කරලා විහරති. පජාන්තෝ විහරති අනුපාදියන්තෝ. අනුපාදියන්තෝ කියන්නේ අර අනුසය අලුතෙන් උපදින්නේ නැති ආකාරයට මේ තුන මේ අභිරත සංකාර තුන හිටෙන් සහමුලින්ම සදහටම පජාන්තෝ විහරති අනුපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා. අභිරත සංඥා තුනක් තියෙනවා. පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර. මේ අභිසංකාර තුනම තමයි අර යමෙකුට මුළු ලෝකයම උපාදානය කරගෙන හිටෙන් ඒ අනුව අර අනුසය නෙමේ අභිනිවේස අනුසය. බොහොම බලවත් මේ ලෝකයේ උපාදානය කරගන්න හේතු වෙන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. ඒ නිසා මේ තුන තේ පජාන්තෝ විහෙරති අනුපාදියන්. නැවත අනුත්පාදෝ නිරෝධයෙන්ම මේක ඉතින් ඉවත් කරන්න ඕන. මේ තුන පිළිබඳව පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කොහොමද මේ අභිරත සංකාර වෙලා ලෝකයේ උපාදානය කරගන්නේ කියන එක මං පොඩ්ඩක් ඒක විග්‍රහ කරනවා තව පොඩ්ඩකින් මේක ඉවරුණාට පස්සේ. ඒ නිසා මේ තුන තමයි මේ ගැඹුරුම ඊටාම ගැඹුරු ධර්මතාවයක් මේක කියලා තියෙනවා. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරුම තැන මෙන්න මේ තුන. ඊළඟට කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. මේ සබ්බ සංකාර සියලු සංකාර. සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අපි ක්‍රියා කරලා අර ඇලෙන දේ ගැටෙන දේ මුලා වෙන දේ ඒවා සබ්බ සංකාරයේසු. ඒවා නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න බෑ. පවත්වන්න උත්සාහ ගත්තට ඒ සියලු දේවල් වල ලක්ෂණය නියත ලක්ෂණය අට්ටියටි හරායටි දිගුච්චටි. ඒවා අපි කොච්චර වටිනවා කියලා ගත්තත් ඒවා අර බල්ලෙකුට අහුන මස් කටුවක් වගේ එකයි අට්ටියටි කිව්වේ. දැන් බල්ලා අර මස්කට්ටි තියෙන ඉවට මස්කටුව දැහගන්නවා. නමුත් ඒකේ කන්න බඩ පිරෙන්න දෙයක් ඇත්තේ නෑ. තමන්ගේම අනිපාර මස්කටුව කාලා කාලා තමන්ගේම කටතුවාල වුණාම ඒ කටේ ලේ රස බීලා තමා එකයි අට්ටිය ටිකේ. ඒ වගේම හරායටි. මේ අපි මොන නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරගන්න හැදුවත් සංකාර කරලා සංචේතන පවත්වලා අපි අපිට ඒවා අපේ කැමැත්ත අනුව පවත්ව ගන්න බෑ. හරායති හැර යති මේක අපි අත්තරලා යනවා. ඒ වගේම දිගුච්චති මේක අපේ අර අකමැති තත්ත්වයට මෙන්න මෙතන දිගුච්චති කියන්නේ පිළිකුල්. පිළිකුල් තත්ත්වයට ඒකපත් වෙනවා. අපිට නොකමැති තත්ත්වයට පත් වෙනවා. දැන් අපි කොයිතරම් ආදරෙන් මේ සැලකුවත් කවුරු හරි මැරුණාම අපි ගෙදර තවත් තියාගන්න ඒක ජීවිතය. ඉතින් ඒක නිසා ඒක දැන් බැහැර කරනවා ගෙදරින්. අඩු ගානේ දරකැලක් ගහක් මැරුණාම නම් දරකැලකට අත් ගන්න පුළුවන් කෙනෙක් මැරුණාම එහෙමවත් තියා ගන්න බෑ ඒ වගේ ප්‍රයෝජනෙට ගන්න බෑ ඒක නිසා ඒක දිගුච්චති මේක තමයි සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා සංඥාවේ අනිච්ච බව සියලු සංකාර පිළිබඳව ඒකමයි අර මරණ කෙදෙරිදි කියන්නේ අනිච්ඡාවත් සංඛාරා උපාද වය ධම්මිනෝ කියන ගාථාවෙන් කිව්වෙ මේකමයි. ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනත්තම තමයි මෙතන කියන්නේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා හැටි. ඉතින් ඒ අනුව ඊළඟට ආනපාන සති සමාධිය හැටියට මෙතන කියන්නේ නැවත අර කාරණාමයි අර දෙපැත්තට මහා සතරාධිපට්ඨාන සූත්‍රය ගිරිමානන්ද සූත්‍රයේ ඒ වගේ ආනපාන සති සමාධි සූත්‍රය කායගත සති සූත්‍රය රාහුලෝවාද සූත්‍රය මේ සියලු සූත්‍රවල දේශනා කරපු දෙම මේ ආනපාන අර දීගංවා රස්සංවා මේක කියනවා අර මුල්පේලි ගණනාවේ තියෙන්නේ අර ආනපාන සති සමාධිය අනුව අර දීගංවා රස්සංවා සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංඛාරං ඊට පස්සේ කියන්නේ අර වේදනා සුවේදනානුපස්සනාව පීඨපටි සංවේදී සුඛපටි සංවේදී ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාව තමාර පස්සම්බයං චිත්ත සංඛාරං පස්සම්බයං චිත්ත සංඛාරං ඒ වගේම අභිප්‍රමෝදයන් චිත්තං සමාදාන චිත්තං විමෝචයන් චිත්තං ඔක්කොම චිත්තේ චිත්තානුපස්සනාව හැටියට අර ඊයේ පෙරේදා මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ කියපු දේවල්ම පේලි කිහිපකින් මෙතන කියලා තියෙනවා. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සනාවට මෙතන තියෙන්නේ අනිච්ඡානුපස්සී විරති නිච්ච සංඥා පජහති විරාගානුපස්සී සුඛ සංඥා පජහති නිරෝධානුපස්සී රාග සංඥා පජහති පටිනිසග්ගානුපස්සී විරති සම්බෝපදි පජහති. මේකමයි ආනපාන සති සමාධිය හැටියට භාවිතා කළ යුත්තේ. මේක අර ධම්මේසු ධම්මානුපටිපත් අනුපස්සනාවේ තියෙන පේලි ටිකම. ඒ අනුව මේ ආනපාන අස්සපස්ස කරන්නට මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට ඉගැන්නවා. මේ භාවිතා කරන්න ඉගැන්නවා. මේක තියෙන්නේ සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සංඥා භාසෙයාසි. නැවත කියනවා අවධාරණය මේක භාවිතයට ගන්නයි ඉගැන්නුවේ. භාසෙයා මේක කියවන්න මෙනෙහි කරන්න අර සජ්ජායනා කරන්න පිරිත් හැටියට කියපු දෙයක් නෙමේ. පිරිත් හැටියට කිව්වට වරදක් වෙන්නේ නැහැ. හැබැයි භාවිතයට ගන්න නොදන්නවා නම් නිවන් දකින්න එහෙම නැත්නම් අර දුක්ඛිත බාල ගිලානාබාධ භවෙන් මිදෙන්න කවදක්වත් බෑ. පංචස්කන්ධයෙන් මිදෙන්න බෑ. අර ගිරිමානන්දස්ස භවෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ අනුව මේක භාවිතයට ගන්න ඉගැන්නවා නිවැරදි විදියට. බුදුහාමුදුරුවෝ කියලා දුන්න ක්‍රමය ආනන්ද හාමුදුරුවොත් ඒ අනික් අයට කියා දුන්නා. ඒක නිසා මේක අදටත් වලංගුයි, හෙටටත් වලංගුයි, අනාගතයටත් වලංගුයි, වර්තමානයටත් වලංගුයි. මේක ඉගෙන ගත්තොත් මේ දස සංඥා භාවිතයට ගන්න ඕනම කෙනෙකුට මේ සංසාර රෝගේ නැමැති රෝගයෙන් සදහටම මිදී නිදහස් වන්න අද්දුටුයි සත්‍යයි ප්‍රත්‍යක්ෂයි මේ බේත. මේක බේතක්. මේ බේත මේ සංසාර රෝගියට අහු වෙලා තියෙන සියලු රෝගීන්ට ගිරිමානන්දලට සුදුසු බේතක්. ඉතින් ඒක නිසා මේ වගේ එකක් නිකන් ලක්ෂ වාරයක් කියෙව්වයි කියලා කාටවත් නියම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. භාවිතයට ගත්තොත් ආනපාන සති සමාධිය හැටියට මේ දෙපැත්ත අර වැරදි පැත්ත අයින් කරන්න හොඳ පැත්ත භාවිතා කළොත් අර සංඥාවේ අනිච්ච අනුපස්සනා කිරීම හොඳයි, නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න ඕන. සංඥාවේ අනත්ව අනුපස්සනා කිරීම හොඳයි, අත් සංඥාව පජහති කර සංඥාවේ අසුභය අනුපස්සනා කළ යුතුයි, සුභ බව සුන්දර බව හිතෙන් ඉවත් කළ යුතුයි. මේ අනුව සංඥාවේ අභි අනබිරතය අනුපස්සනා කළ යුතුයි අභිරතය පජහති කළ. ඒ නිසා මේක තියෙන්නේ ආනපාන සති සමාධියමයි. අස්ස පස්ස මයි තේරුම්ගත යුතු දෙපැත්ත මයි. තේරුම්ගත යුතු දෙපැත්තම නියම විදිහට භාවිතයට ගන්නවා නම් ඒ පුද්ගලයාට දුක්ඛිත බාල ගිලානාබාධ භවෙන් මිදී නිදහස් වන්න මේක ප්‍රත්‍යක්ෂ බේතක්. සංසාර රෝගයට ප්‍රත්‍යක්ෂ බේතක්. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අර අනබිරත සංඥා සහ අබිරත සංඥා මේක තමයි බලවත්ම දේ. මේක තමයි බෞද්ධයෝ නොදන්නම දේ. අද බෞද්ධයන්ට මේ බුද්ධාගංකාරයන්ට ඔයා අබිරත සංඥා තුන කරන්නමයි ඉගන්වලා තියෙන්නේ බුද්ධාගම. මේකමයි වරද. මොකද්ද අබිරත සංඥා තුන? අර අභිනිවේශ අනුසය. අනුසය නෙමේ, අභිනිවේශ අනුසය. දැඩිව මේක යමෙක් මුළු ලෝකයම ඉතිං උපාදානය කරගන්න හේතු වෙන අභිරත සංඥා තුනක් තියෙනවා. ඒක තමයි පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර. අපි එකින් එක පොඩ්ඩක් ගමු. පුඤ්ඤාභිසංකාර කියන්නේ පින්කමක් කරලා ඒ පින්කමෙන් තමන් ඒ පින්කම මොහොතෙන් පස්සේ කළ මොහොතෙන් පස්සේ ඒ පින්කම නිසා මේ ගමන දික් වෙන්න යම්කයක් ප්‍රාර්ථනා කරනවා නම් ඉල්ලනවා නම් අර යාඥා කරනවා නම් ඒක පුඤ්ඤාභිසංකාර. අපි හිතමු හිඟන්නෙකුට රුපියල් 10ක් පිනට දුන්නා, ඒක පින්කමක්. එක කිසිසේත්ම පින්කමක් නොවෙන්නේ, ඒක පින්කම. නමුත් හිඟන්නට රුපියල් 10ක් දීලා අපි ප්‍රාර්ථනා කරනවා නම් ඉල්ලනවා නම් යදිනවා නම් මේ හිඟන්නට රුපියල් 10 දුන්න පින්කමෙන් මට ස්වීප් එකක් ලැබේවා, එක්ක අරක ලැබේවා, මේක ලැබේවා කියලා. දැන් ওই බෝගස් ගාවට ගිහිල්ලා බෝධි පූජා කරන්නේ, කරලා ඉල්ලන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, යදින්නේ මොනවද? ඈ අර පුඤ්ඤාභිසංකාර. දැන් ওই දානිකවල් වල ගිහිල්ලා දානිකවල් වලදී තමන්ගේ ගෙදර දානයක් දුන්නාම අර නන්දා මල්ලිකා සුනන්දා සුමනාමින් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් අප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින හේතු වේ වාසනා වේවා කියලා වැහම්දුරුව කියන්නේ මොකද්ද? පුඤ්ඤාභිසංකාර. ඒක බොහොම අභිනිවේස අනුසය. ඒක නියත වශයෙන්ම දික් වෙනවා. දැන් මුරුංගාත් එල්ලුවා. ඒක ආගම, ඒක ධර්මය නෙමෙයි, ඒක බුද්ධ ධර්මය නෙමෙයි. ඒක බව උදුරා දමන්නට කිසිසේත්ම උපකාර නොවන තදින්ම බාධා වෙන අභිනිවේස අනුසය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේක සුමනා සූත්‍රයේ පැහැදිලිව කිව්වා, සුමනාවනි පින්කම් කළ යුතුමය. කවුරුවක්ක් කිව්වේ නැහැ පින්කම් කරන්න එපා කියලා. බුදුහාමුදුරුව කිව්වෙත් නැහැ, කිසි බුද්ධ ශ්‍රාවකෙක් කිව්වෙත් නැහැ පින්කම් කරන්න එපා කියලා. මිනිස්සු වුණාම පින්කම් කළ යුතුම. අපි හැබැයි සියලු පින්කම් කුසලයක් බවට ඒ මොහොතේම පත් කරගන්න, පරිවර්තනය කරගන්න, මේ හිතේ තියෙන කෙලෙස් ඉවත් කරගන්න මේ පින උපකාර කරගන්න. එහෙම කළොත් අර පුඤ්ඤාභිසංකාරයක් වෙන්නේ, අභිරත සංඥාවක් වෙන්නේ, අනවිරත වෙනවා. ඉතින් ඒක නිසා දැන් හැම කෙනෙක්ටම බුද්ධාගමේ උගන්වලා තියෙන්නේ අර මහායාන බුද්ධාගමේ. ඔය කොයි ගැන්නේ නැතුව මේ ථේරවාදී බුද්ධාගමේ ඔහොම එකක් තිබුණා. මහායාන බුද්ධාගමේ බලපෑම අනුව පොළොන්නරුව දඹදෙණි යුගයේ ඊට පස්සේ ඔය බුරුමෙන් තායිලන්තෙන් ගෙනාව බුද්ධාගමේ තියෙන්නේ පින්කම් කර කර මතු බුදු වන බුදුන් දකින්නට, දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට, රූප සම්පත් ධන සම්පත් ලබන්නට මේ පින හේතු ආසනා වේවා කියලා පුඤ්ඤාභිසංකාරයක් කරන්න. අපේ අර උපාසකම්මලත් හිතෙනවා අපොයි අපි මේ කරපු පින කාටවත් දීලා පවරලා කොහොමද අපිටමයි මේක ගන්න ඕන කියලා. නමුත් ඔය පින්කම උපාදානය කර ගැනීම බලවත්ම ඒ පින පලදිනෝ. පලදින ආයිපි දෙෙන්ඩුවට. ඉතිං ඒක නිසා මේ පින්කමක් කළ යුතුයි පින්කම කරන මොහොතෙම අපි ඒක කුසලයක් බවට පරිවර්තනය කර ගතුව. ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඒ පින ඥාති ධර්මයක් හැටියට අපෙන් පින් බලාපොරොත්තු වෙන අපි ණය තියෙන අපි ගෙවන්නට තියෙන ණය ගෙවා අවසන් කරන්නට අපේ ඥාතීන්ට අපිට උදව් උපකාර කරපු අයට පින් දීලා පවරලා පින් අනුමෝදන් කළා අපි ඒක කුසලයක් බවට පත් කරගන්න ඕන. ඒක පළවෙනි පින කුසලයක් කරගන්නා ක්‍රමය. දෙක, අපි දැන් ගාථාවක් කියනවනේ. හැමදාම ගාථාව කියන හැබැයි තේරුමක් ඇතුව කියනවා නෙමෙයි. මොකද්ද ගාථාව? දැන් අදත් කියනවා තව ටික. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම. දැන් අද උගන්නන්නේ පරිවර්තනය කරන්නේ බුද්ධාගමේ පන්තියේ අර පොඩි දරුවන්ටත් උගන්නන්නේ මේ පින්කමෙන් මේක ප්‍රාර්ථනාව. අර බාල සමාගම අර බාලයන්ගේ මිදිර පඬිතුයොත් එක්ක ආශ්‍රයයට ලැබේවා. ඒක නෙමේ මේක තියෙන්නේ. මොකද්ද මේ බාල සමාගම? රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගම, මා මේ බාල සමාගම. මා කියන්නේ මොකද? මිදී නිදහසෙන්. ඒ කියන්නේ මේ මගේ ගාව දැන් තියෙන මේ රාගය, ද්වේෂය, මෝහය සහමුලින්ම ඉවත් වෙලා මගේ හිතේ කුසලස්ස උපසම්පදා තත්වයට පත් වෙන්න ඕන. ඒක තමයි කුසලේ. අර පින උපාදානය කරගත්තොත් අපිට අර කුණු කිලුටු කෙලෙස් ගති තමයි ඉතුරු වෙන්නේ. අර අකුසලේ තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා පුඤ්ඤ පාප පහිනස්ස කරන්න නම් අපි මේ රාග, ද්වේෂය, මෝහය අපේ හිතෙන් ඉවත් කරන්න ඕන. ඒ ඉවත් කරන්නයි පින්කමක් කළ යුත්තේ. ඒකයි මේ ගාථාව කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම. දැන් ඔය ගාථාව කියවනවා. නමුත් තේරුමක් අර්ථයක් නැතුව. ඒ නිසා නිවැරදිව කියනවා නම් මේ ගාථාව බාල සමාගම කියන්නේ තමන්ගාව තියෙන රාග, දේශ, මෝහ ගති සමාගම සම්බන්ධ අර සංවර සංමුතෝ විහෙරති. ඒවා ඉන් සහමුලින්ම සදහටම ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ තමයි මේකේ තේරුම. ඉතින් ඒක නිසා ත්‍යාගෝ කියන්නේ පරිත්‍යාගෝ අතාරින්නෝ. පටිනිස්සග්ගෝ ඒ බැම්මෙන් ඒක අර පටිසංසග්ග වෙලා තීනකෙන් මිදී නිදහස් වෙනවා. මුත්‍ති මිදී නිදහස් වෙනවන නොඇලෙන්න ඕන අනාලයෝ. මේක හොඳට තේරුම් ගත්තොත් විතරයි මේ ගාථාව කියන හැම මොහොතකම තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගති තුනයි ඉවත් කරන්න ඕන. මේ පින්කම පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා. ඒ මිසක් මේ පිට මිනිස්සු, බාල මිනිස්සු, පඬිතු ආශ්‍රයක් මේකක් මේ ගාථාවේ කිසිම අර්ථයක් හරයක් එහෙම නැහැ. නමුත් අද බුද්ධාගමේ ළමින්ට කියා දෙන්නේ පන්සල්වල හාමුදුරුවොත්, දහම් පාසල්වල අයත්, ඔය උගන්නන අයත් කියා දෙන්නේ ඔය ගාථාව බොහොම වැරදි විදිහට. අපි කොහොමද බාලයෝ අයින් කරන්නේ, පඬිතු ආශ්‍රයට ගන්න? කොයි බාලයාගේද කොයි පඬිතුයාගේ නිවන් වග තියනවා කියලා කාටවත්? නමුත් තමන්ගේ ගාව තියෙන බාල සමාගම විතරයි තමන්ට අයින් කරන්න පුළුවන්. තමන් ගාවයි සතන් සමාගම යහපත් වීතරාගී, වීතදේශී, වීතමෝහි ගතිය තමන් තුළ ඇති කර ගැනීමයි මේකේ හරය. ඒ මිසක් මේක මේ බාහිර ලෝකයට කතාවක් කරපු එකක් නෙමේ. මේක අදිෂ්ඨානයක් මිසක් ප්‍රාර්ථනා ගාථාවක් නෙමේ. ඒ නිසා පින්කම් කළ යුතුයි බෞද්ධයෝ. පින කුසලයක් බවට ඒ මොහොතෙදිම පරිවර්තනය කරගන්න, පුඤ්ඤ පාප පහිනස්ස කරන්න, පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒක කුසලයක් බවට පත් කරන. දැන් සමහර උපාසකම්මල බයයි, අපොයි අපි පින්කමක් කරලා අපි බැරි වෙලාවත් නිවන් දැක්කේ නැත්නම් අපි ඊගාවට ඉපදෙන තැනදිවත් මේ පින තියෙන්න ඕන. ඒකින්ද අපි මේ පින ප්‍රාර්ථනාවක් හැටියට අපිටම දෙව් මිනිස් සැප ලබන්න මේ පින කියලා. එහෙම එකක් නැහැ. පින්කමක් කළොත් ඒ පින්කමේ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒක කුසලයක් බවට පත් කරගත්තොත් තමන්ගේ සිතේ පාරිසුද්ධ බව, චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ තත්ත්වය පිරිසිදු බවට පත් වෙනවා. තමන්ගේ හිත පාරිසුද්ධත්වයට පත් වෙනවා. ඒ පින තමන්ට කවදක්වත් තමන්ට ඊට වඩා බලවත්සේ පිරිසිදුසේ යහපත්සේ තමන් නිවන් දකින්න බැරි වුණොත් ඊගාව උපතදී තමන්ට ඒක කුසලයක් බවට උරුම වෙනවා, උපකාර වෙනවා. ඉතින් ඒක නිසා කිසිම කෙනෙක් පින්කමක් කරලා ඒ පින උපාදානීය කරගෙන අභිසංකාරයක් හැටියට ප්‍රාර්ථනා කිරීමක් ඉල්ලීමක් කරන්න සුදුසු නෑ. ඒක අභිනිවේස අනුසය බවට පත් වෙනවා. නමුත් සියලු ආගම්වල තියෙන්නේ, බුද්ධාගමේ විශේෂයෙන්ම තියෙන්නේ පින්කම් කර කර ප්‍රාර්ථනා කරනවා. බෝගස් ගාවට ගිහිල්ලා හිඟා කනවා නිවන. දෙයියන්ගෙන් බෝගයෙන් පිළිමෙන් යදිනවා. ආඥා කරනවා. මට මේ මේවා ලබා දෙන්න. ඔය මොනවද? හිඟ නොහැඩ. නිවන හිඟා ගන්න බෑ. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ වාගමේ ධර්මයේ හෝ එකක් නෑ. ධර්මයේ තියෙන්නේ පින ඒ මොහොතෙම පුළුවන් තරම් ඉක්මනට කුසලයක් බවට පත් කරන. ඒ වගේම අපි හිතමුකෝ දැන් අපි පින්කමක් කරා කියලා දානයක් දුන්නා කියලා, තුන් මාසෙ හරි හත් දවසෙ හරි කාට හරි දානයක් දුන්නා. මේ දානෙ දුන්න දවසෙත් අපි පින් දෙන්න ඕන. අර පින් බලාපොරොත්තු වෙන දාට අපිට ඔය දානෙ ඊගව දවසේ හෝ ඊගව දවසේ මතක් වෙනවා. මතක් වුණ ගමන් අපි ඒ පින් දීලා පින් පවරලා පින් අවස්ථාවේදී පින් අනුමෝදන් කරලා ඒ මොහොතෙත් කුසලයක් බවට පත් කරනවා. සුමානකින් දෙයකින් මාසිකින් දෙයකින් ඒ පින මේ මතක් වුණත් දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මේ නම් මේ පින ඒ මතක් වෙන අවුරුද්දක් ගිහිල්ලා මතක් වුණත් ඒ පින් දීලා ත්‍යාගෝ පටිනිසග්ගෝ මුත්‍ය අනාලයෝ අසේස විරාග නිරෝධ කරන්න ඕන. නමුත් අද කියා දෙන්නේ ඒ පින්කම මතක් වෙන මොහොතේම ආයි දෙව් මිනිස්සප ඉල්ලන්න ඕන, යාඥා කරන්න. ඒක ආගමේ වැරදි දෙයක්, මේ මහායාන ආගමෙන් ආපු වැරදි ආවාචය. බුද්ධ ධර්මයේ ඕම එකක් නෑ. ඔය මහායාන ආගමේ අර මහායානේ නිසා අර බෝසත් පෙරුම් පෙරපුර අර පිනත් තමන්ටම අභිසංකාරයක් හැටියට අර අභිනිවේස අනුසය හැටියට ලෝකයම උපාදානය කරගන්න, මේ දුක් සංසාරය තවත් කරගන්න මහායානේ ඕක කියලා කියන. අධර්ම පුණ්ඩරික සූත්‍රය පුරාවටම තියෙන්නේ පරිච්ඡේද 9ක වගේම මේකමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මහායාන බුද්ධාගමෙන් ආපු වැරදි දෙයක්, නිවන වහන දෙයක්. මොකෝ මහායාන බුද්ධාගමේ නිවනක් නැහැ, එකම යානෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අද වෙනකොට අපේ හෙළබිමටත් බෞද්ධයන්ටත් මේ මහායාන ධර්මය බොහොම ගැඹුරෙන් ඇතුල් වෙලා සියලු මිනිස්සුන්ට ඔය දහම් පාසල් වල උගන්වන්නේ, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන්නේ, විශ්වවිද්‍යාලවලත් ඔක්කොම උගන්වන්නේ බුද්ධ ධර්මයේ කියලා මේ මහායාන සංකල්ප වගේ බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ ඉතිහාසය කියලාත් උගන්වන්නේ. ඉතින් ඒක නිසා බුද්ධ ධර්මයක් කොහෙවත් නැහැ. දෙවෙනි එක අපුඤ්ඤ අභිසංකාර. දැන් මෙතෙක් කිව්වේ පුඤ්ඤ අභිසංකාර. ඒක ඉතාම බලවත්. ඔය කරලා ඒක අභිසංකාරයක් හැටියට උපාදානය කරගත්තොත් මුළු ලෝකෙම එකෙන් උපාදානය කරගන්නවා. එකෙන් බේරෙන්න ලේසියක්ම නැහැ. ඒ නිසා තේ පජහති ප්‍රහාණය කළා අනුපාදියන්තු. ඒකෙන් යමක් Tamante උරුම නොවන විදිහටම පුඤ්ඤපාප පහ විනාශ කරන්න බෞද්ධයෝ තේරුම් ගත යුතුයි. මේවා කිසි තැනක කවුරුවක්වත් කියා දෙන්නේ නැහැ. නමුත් අපි පින්කම් කළ යුතුයි කරන හැම මොහොතකම පුඤ්ඤාභිසංකාරයෙන් ඉවත් වෙලා කුසලයක් බවට පත් කරගන්න බෞද්ධයෝ දැනගත යුතුයි. මේවා කිසි තැනක කවුරුවත් උගන්වන්නේ නැති, නමුත් බුද්ධ දේශනාවේ පැහැදිලිව කියලා දීලා තියෙන දේවල්. දෙක, දෙවෙනි පැත්ත ඊටත් වඩා බලවත්. මේක අපුඤ්ඤ අභිසංකාර. අපුඤ්ඤ නෙමේ, මේ අපුඤ්ඤ අභිසංකාර. අපිට මේක සියලු බෞද්ධයන් අතින් දැන් සිද්ධ වෙනවා. මේ අපි හිතමු අපිට මොනවා හරි පාඩුවක් වුණා, අපහසුයක් වුණා, යමක් නැති වුණා. මේ දෙවෙනි වේශයට දුකට හේතු වෙන දෙයක් සිද්ධ වුණා. මේ දුකට අපි හිටමුකෝ අපේ වත්ති තිබුණු කෙහෙල් කැනක් අපි නැති වෙලා හොරු කපාගෙන ගියා. දැන් මේ කෙහෙල් කැන ආරක්ෂා කර ගැනීම, කෙහෙල් කැන පැහිලා නම් තමන් වැව්ව කෙහෙල් කැන තමන්ට අයිති තමන්ගේ ගෙඩෙට කපලා ගන්න එක, ඒක තමන්ගේ යුතුකමක් වගකීමක්. ඒක කරන්න ඕන. ඒක තමන්ගේ දේ ආරක්ෂා කරගන්න. ඒක අර භෝග සම්පත්. නමුත් දැන් ඒ කෙහෙල් කැන කොච්චර පැහිලා තිබුණත් තමන් ඒක කපන්නේ නැතුව දැන් ඔන්න හිටපු ගමන් තමන් නොදන්නම කෙහෙල් කැන කපලා හොරෙන් අරන් ගියා. දැන් එතකන ඒක මේ දෙවෙනි වේශය දුක. තමන්ගේ දේ, තමන් හැදුව දේ තමන්ට නැතිවීම, ඒක බොහොම කෙහෙල් කැන නැති වුණා. දැන් ඊගාවට තමන් කරන්නේ තමන්ට මේකෙන් වේගයක් ආවා, ආවේගයක් ආවා, ද්වේෂයක් ආවා, වෛරයක් ආවා. මොකද කරන්නේ? සියලු මිනිස්සු කරන්නේ ඔය කෙහෙල් කැන කපු එකාට හෙන ගහන්න ඕන, නයා කන්න ඕන, ශාප කරන්න ඕන, දේවාලට ගිහිල්ලා වස්කවි කියනවා, මරලා තෝන් දෙනවා, පොල් ගහනවා, පලි ගහනවා, තව නොයෙකුත් දේවල් කරලා. අර කෙහෙල් කැන කැපුව එක බොහොම සුළු දෙයක්. නමුත් අර කරගත්ත අර පලි ගහලා වස්කවි කියලා ශාප කරලා මරලා තෝන් දීලා හෙන ගහන්න ඕන, නයා කන්න ඕන කියලා කරපු ශාපය, ඒක මොකද්ද? අර කෙහෙල් කැන නැතිවීමේ පාඩුව වාගෙන මේ ලක්ෂ කෝටි ගුණයකින් තමන්ට ආපහු එන අපුඤ්ඤ අභිසංකාරය. ඒ නිසා දැන් ඒ කෙහෙල් කැන කැපුවාම දැන් ඔය කෙහෙල් කැන කාපු මිනිහා ඉඩවගෙන කාවාම හෙට උදේ වෙනකොට මොකද වෙන්නේ? ඕක වැසිකිළියට යනවා. ඈ දැන් අපි කල්පනා කරන්න ඕන, අපි අර කෙහෙල් කැන ආරක්ෂා කරගත්ත නම් පැහිලා නම් ගෙට ගන්න එක, ඒක ළමගේ යුතුකමක්. ඒක නොකර අපි අර කෙහෙල් කැන කපාගෙන ගියා නම් ඒකත් උනේ හොඳටමයි. අපි කවදා හරි කණුන්ගේ කෙහෙල් කැනක් කපාගෙන යන්නේ නැති දැන් මේ ණයෙන් විදී නිදහස් වුණා. මට මේ කෙහෙල් කැන් නැති වුණාට බඩගින්න ඉන්න වෙන්නේ නැහැ. මේකත් උනේ හොඳටමයි කියලා අපිට ඒ කෙහෙල් කැන කපාගෙන මිය මිනිහට ද්වේෂයක් වෛරයක් නැතුව මෛත්‍රී කරන්න පුළුවන් වුණා නම් මොකද වෙන්නේ? තමන්ට කෙහෙල් කැනේ අයිතියක් තියෙනවා නම් ගෙඩෙට්ට ගෙනද්දී. ඒකයි ධර්මයේ ධාවය. ඉතින් ඒක නිසා නමුත් දැන් සියලු මිනිස්සුන්ට උගන්වලා තියෙන්නේ මොකද්ද? සියලු මිනිස්සුන්ට උගන්වලා තියෙන ඔය පන්සල්වල දැන් දේවල් හදාගෙන ගිහිල්ලා වාස්කවි කියලා ශාප කරලා පලි ගහලා පොල් ගහලා මරලා තෝනි දීලා දෙස් දෙවල් තියලා අර කෙහෙල් කැන කපුව මිනිහට. ඒ වගේ මේකේ සියලු දේ වගේ මේ එකක් දෙකක් නෙමේ, තමන්ට අපහසුයක්, අමාරුවක්, පාඩුවක්, දුකක්, වෙනස්කමක් වුණාම, මොකක් හරි තමන්ට ගැළපෙන්නේ නැති දෙයක් වුණාම ගිහිල්ලා අර දේවාල වලට ගිහිල්ලා මරලා තෝන් දෙනවා, පොල් ගහනවා, පලි ගහනවා, ශාප කරනවා. මේ සතර මහා භූතයන්ට මේ පලි ගැහිීම, පොල් ගැහිීම, දෙස් දෙවල් තිබීම මේවා දරන්න බැරි තරම් විස කිරණ ශක්තියක් මිනිසුන් විසින් සතර මහා භූතයන්ට නිකුත් කරනවා, ප්‍රභාවය කරනවා. කාටද ආපහු උරුමෙන් එන්නේ? මේ සියලු දේ ආපහු මිනිස්සු කරා එනවා. ඉතින් ඒක නිසා දැන් මේ වගේ මේක බොහොම අඩ වෙන විට ගුණාකාරයෙන් මේ අපුඤ්ඤාභි සංකාර බලවත් වෙනවා. දැන් මේක මේ වගේ දේවල් කවුරු හරි කොහේ හරි පොල් ගැහුවොත්, අර දේවාල වලට ගිහිල්ලා මොනවට හෝ පොල් ගහලා පලි ගහලා ශාප කරලා වස්කවි කියලා ඔයගේ පූජාවට්ටි තියලා මේවා කරනවා නම් අද ඔය රූපවාහිනී වලින්, සංනිවේදන මාර්ග වලින් මොකද කරන්නේ? මුළු රටටම ඕක සංදර්ශනය කරනවා, ප්‍රසිද්ධ. එතකොට අර ඒවා බලන මිනිස්සුන්ගේ හිතේ ඇති වෙන්නේ දෙපැත්තම ඇති වෙනවා ද්වේෂයක්. ඒකට පක්ෂ මිනිස්සුන්ගේ ද්වේෂයක් ඇති වෙනවා, ද්වේෂයේ වෛරය. විපක්ෂ මිනිස්සුන්ගේ ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂයක්. එතකොට ඒක කරපු මිනිස්සුත්, ඒක බලපු මිනිස්සුත්, ඒකට පක්ෂ මිනිස්සුත්, විරුද්ධ මිනිස්සුත් තුන් ගොල්ලම කරන්නේ මොකද්ද? අපුඤ්ඤ අභිසංකාර. වෙන්නේ මොකද? ප්‍රතිඵලය විෂ කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරලා ඒ විෂ කිරණ ශක්තිය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර කම්පනේ කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්. අද මේ සියලු දේවල් වලට හේතුව ඒක. මේකට හේතුවක් තියෙනවා. දැන් මේ ස්වභාව ධර්මය ඔයගේ අස්වාභාවික විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ඔයගේ අපුඤ්ඤා විසංකාර නැත්තම්. ඉතින් ඒක නිසා අපි නිර්මාණය කළ ප්‍රභවය කළ හේතු නිසාමයි සියලු අවස්ථාවල අස්වාභාවිකව මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර ක්‍රියාත්මක වෙන්නේ. මිනිසුන්ටමයි පුළුවන් වෙන්නේ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි පිරිසිදු කරන්න සුදු කිරණ ශක්තියක් සත්‍ය ක්‍රියා බලයක් පතුරෙව්වොත් මිනිසුන්ට පුළුවන් අර සියලු අර සුදු කිරණ පතුරවල අර අපුඤ්ඤාභි සංකාර වෙනුවට ඒ අහපත් සත්‍ය ක්‍රියාවක් කරලා කටයුතු කරන්න. ඉතින් ඒක නිසා සියලු මිනිස්සු මේ බුද්ධ ධර්මය දන්නවනම් හේතුව අයින් කරන්න දන්නවා. හේතුව අයින් කළා කරලා අයහපත් ඵල අපලවලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අපුඤ්ඤාභි සංකාර අද නමින් උපැන්නාතිකේ බෞද්ධය වුණාට සියලු බෞද්ධයෝ පොඩි දෙයටත් දැන් ඔක මරන්න ඕන, හෙන ගහන්න ඕන, නායා ගන්න ඕන, පලි ගහන්න ඕන, ශාප කරන්න ඕන යනවා දේවල්ට කෙලින්. යනවද නැද්ද? යනවා. මේ අයත් යන්නේ නැති. කරන්න දෙයක් නැහැ මේ ටෙක් කල් ගියාට මීට පස්සේ යන්න එපා. ගියොත් වෙන්නේ මොකද? තමන්ගේ හිතේ අර කිලුටුව, අර කෙලෙස් ගතිය, අර විසකිරණ ශක්තිය මතුවෙන. ඒක තමයි අපුඤ්ඤාභි සංකාර. ඒක තමයි අර අභිනිවේෂ අනුසය හැටියට තමන්ට උරුම වෙන්නේ. ඉතින් ඒක නිසා කිසිසේත්ම අපි හිතන්න ඕන ඔය කෙහෙල් කනක් ආයි හදාගන්න පුළුවන්. ඔය තමන්ට නැති වුණු දේ මේ ලෝකෙ තියෙන දෙයක්. අපිට ඒකත් උනේ හොඳටයි. අපි කවද හරි අනුන්ගේ දෙයක් ගන්න නැති ණයට මේ ණයක් තියෙනවා. ඒ ණයෙන් මිදී නිදහස් වුණා. කොච්චර මට උනේ යහපතක්ද මම මේ ණයෙන් මිදී නිදහස් වුණා. ඒකයි හොඳේ කියලා සියල්ල සිදුවෙන්නේ හොඳටයි කියලා කල්පනා කරන්න බෞද්ධයෝ. හැබැයි අර මානය තියෙනකම් මානය මුල් වුණා නම් ඕක කරන්න බෑ. ඉතින් ඒක නිසා නිහතමානී වුණොත් හිතේ උපේක්ඛාව තිබුණොත් ඕක හැම වෙලෙම හොඳ පැත්තට හරව ගන්න බෞද්ධයෙකුට පුළුවන් වෙනවා. අර තේ පජාන්තෝ අනුපාදියන්තෝ තත්වයට හිත පිරිසිදු කරගන්න පුළුවන්. ඒක තමයි අපුඤ්ඤාභි සංකාර. තුන්වෙනි එක අනිඤ්ඤ අභි සංකාර. අනිඤ්ඤාභි සංකාර කියන්නේ ඔය අද මේ ලංකාවේ තියෙන සම්ප්‍රදායික සම්මත භාවනා මධ්‍යස්ථාන 300 ගාණක් නමින් තියෙනවා. බලවත් භාවනා මධ්‍යස්ථානක් තියෙනවා. ඔය කොට්ටාවේ මේ පොකුණු හිටිය කොට්ටාවේ කහදුරුව පැත්තේ, ඒ වගේම ඔය තලගල ඔයගේ තැන්වල, ඒ සියලු තැන්වල කරන්නේ මේ අනාර්ය අරූපී ධ්‍යාන ලබන අර කසින පිරියම් කරලා මේ අරූපී තලවලට යන්නට උපකාරක අර කසින පිරියම් කිරීමක්. එහෙම නැත්නම් සමත භාවනාව. ඒවෙන් වෙන්නේ අනිඤ්ඤ අභි සංකාර වැඩිලා ඒ පුද්ගලයන්ව අර අරූපී තත්වයටපත් වෙලා අසඤ්ඤ තත්වයටපත් වෙලා නිවන වැහෙනවා. ඒවත් අභි නිවේස අනුසය හැටියටයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. මොකද බැරි වෙලාවත් යම් කිසි කෙනෙක් අරූපී ධානයකට පත් වුණොත් ඒ පුද්ගලයාට ඒකෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඒක හරි සුවයක්, ලෞකික වශයෙන් සුවයක් ලැබෙනවා. ඒ සුවය විඳමින් ඉඳලා අඩුම වශයෙන් ආකාසඤ්ඤායතනෙට වූ ආකිඤ්ඤාණඤ්ඤා විඤ්ඤාණඤ්ඤා නේව සංඥානාසඤ්ඤා තත්වයට පත් වුණොත් බුද්ධ කල්ප 7කට හිතාගන්න බැරි කාලයකට තමන්ගේ නිවන වැහෙනවා, නිවන නැති වෙනවා. මේ මිනිස්සෙක් වෙලා ඉපදුනේ යම් උබ්බේත කත පුඤ්ඤතා ශක්තියක් නිසා. මේ තියෙන බුද්ධාගම කියලා මේ බුද්ධ ධර්මය වෙනස් කළා. ඔය අනාර්ය අරූපී ධ්‍යාන ලැබලා අර පැත්තකට ගියොත් වෙන්නේ මොකද? තව කල්ප කාලාන්තරයක් නැවත මේ සංසාර ගමන දික් වෙනවා. ඒ නිසා අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර තුනම සසර දික් කරන අකුසල් හැටියට බුද්ධ දේශනාවේ පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ තුනම බෞද්ධ හැටියට බව උදුරා දමන්නට උපකාර ධර්මයන්ට බලවත්සේ විරුද්ධ වෙන දේවල් ඔය අනාර්ය අරූපී ධ්‍යාන ලැබීමත් ඒ වගේම අර ශාප කරලා වස් කවි කියලා සෙත් කවි කියෙමත් ඕකමයි. සෙත් කවි කියන්නේ මොකටද? ඉල්ලන්න, උපාදානය කර, යඥා කර. සෙත් කවි කියෙමත් අපිට පෙගුණට මේක හොඳක් කියලා කිසිම කාටද ඉල්ලන්නේ? මේ සත්‍යක්‍රියාවක් නෑ ඒ සෙත් කවියේ. ඉල්ලන්නේ තමන්ට, දෙයියන්ගෙන් ඉල්ලන ඔය අදින යාඥා කර. මොනවද ඉල්ලන්නේ? පංචස්කන්ධ. ඉතින් ඒවත් අපුඤ්ඤාපි සංඛාර වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන අපිට අපි තුල තියෙන ශක්තිය මතු කරගෙන ආත්ම ශක්තිය මතු කරගෙන අපේ අධ්‍යාත්මය ඇතුළාන්තය පාරිශුද්ධත්වයට පිරිසිදු බවටත් පත් කරගන්න ඕනම වැඩක් කරන්න පුළුවන්. ඒවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ද්වේෂ, අමෝහ, ලෝභකය, ද්වේෂකය, මෝහකය. ඒවා ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි අර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර වලින් වැළකෙන්න ඕන. පින්කම් කරන්න ඕන, කළ යුතුයි, කළ හැකි. කිසි වෙලාවක කවුරුවක්වත් පින්කම් කරන්න එපා කිව්වේ නැහැ. හදයන් පුනාති පුඤ්ඤම් පින්කම් කරන්න. පින කුසලයක් කර බවට පත් කරගන්න ඒ මොහොතේ පටන් ඒ පින්කමේ ශක්තිය තියෙන තාක්කල් ඒක තමන් ඊට පිරිසිදු කරගෙන කුණු සලාහරස් කරන්නට උපකාර වන ආකාරයට කටයුතු කිරීමයි බෞද්ධයෙකුගේ යුතුකම්. මේක තේරුම් ගන්න ඕන. අද මේක බුද්ධාගමේ ශේෂයක්වත් නැහැ. බුද්ධාගම කියන්නේ මහායාන බුද්ධාගම ඔය තියෙන්නේ නමින් විතරයි. මේක මේ රටේ තේරවාදී කියන එක නමට විතරයි තියෙන්නේ. සියලු දේ ක්‍රියාත්මක කරන්න 99%ක් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙන විශේෂයෙන්ම අසපුවල 100%ක්ම අද අර මහායානාගම මේ හලාහල විසමෙන් ඇහිලා වෙන පැත්තකින් වෙන වේශයකින් එනවා. ඉතින් ඒක නිසා මේවා තේරුම් ගන්න ඕන. හැබැයි තව එකක් කියන්න ඕන මෙතෙන්දී. මේ පින්වතුන් දැන් මේක අහලා ගමනේ පන්සල් වලට යෑම නවත්තන්න එපා. ගමේ පන්සල් වලට යන්නම ඕන. මේක නිසා ද්වේෂයක් වෛරයක් ඇති කරගත්තොත් වැරදි. තේරුණාද? ඒ නිසා ගමේ පන්සල් වලට යෑම නවත්තන්න එපා. ගමේ පන්සල් වලට යන්න ඕන. ගමේ පන්සල් වල හාමුදුරන්ටත් පුළුවන් නම් පොඩ්ඩ පොඩ්ඩ හරි මේ ධර්මය දෙන්න ඕන. කියන්නේ පෙන්වන්න ඕන. මුට්ටිය දාලා බලන්න ඕන පොඩ්ඩක්. නැතුව හරියන්න. දැන් Taman දන්නවා. ඒ නිසා අපි අර අසරණ අනාථ වෙලා මේ වැරදි පාරක යන ඒ අය කෙරෙහි අනුකම්පාවකින් මේ නිවැරදි ධර්මය පෙන්නලා අපි ඒ අයගේ හිත පිරිසිදු කරගන්න පන්සලට තවදුරටත් ලං වෙන්න ඕන. දුරත් වුණොත්, විරුද්ධ වුණොත් පන්සල් නොගියොත් මොකද වෙන්නේ? එයා තවත් අසරණ වෙනවා, නාත වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේක නිසා කිසි කෙනෙක් ගමේ පන්සලට යෑම නවත්තන්න එපා, දාන දීම නවත්තන්න එපා, පන්සල ආශ්‍රය කරන්න යන්න ඕන. තව තවත් අපි ඒ දායකයන්වත් ඒ ගමේ හාමුදුරුවන්වත් සියලු දෙනාට මේ මඟ පෙන්නලා මේ මාර්ගයට ගන්න කළ යුතු යුතුකමක් වගේ කීමක් තියෙනවා නම් ඒක දැන් දන්නා අය හැටියට නිවැරදි මාර්ගයේ පාර දන්නා හැටියට ඒක යුතුකමක් වගේමක් හැටියට ඉටු කරන්න. දැන් මේ සියලු දේ, මේ සියලු කියන දේ, මේ කියපු දේ, මේ භාවනා වැඩසටහනේ සියලු දේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. දැන් මේ ලංකාවේ හාමුදුරුවෝ ඔය සියලු දේ අහනවා. තේරුණාද? ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ අර නැදිමාලේ හාමුදුරුවෝ කවුද? කිරම විමල ජෝති හාමුදුරුවෝ දැන් මේක 100%ක් පිළිගත්තා. ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් ඒක නිසා මේක ඒ වගේ දැන් ඒ සියලු හාමුදුරුවෝ දන්නවා මේ ඔක්කොම වැරදි කියලා. මේ දැන් උගන්නන, කියන, ලියන, දේශනා කරන බොහෝ දේ දන්නවා. නමුත් අර ප්‍රතිලාභයක් තියෙනවා නම් ඒ ප්‍රතිලාභයට ලොබ වෙලා තාම බැරි වෙලාවත් ඔය රේඩියෝ එකේ හරි රූපවාහිනියේ හරි කවුරු හරි ගිහිල්ලා ලරුණු දේශනාවක් කරලා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම නොකිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වොත් එහෙම එයාමඳුරංග කපනවා. මොකද කරන්නේ? එයාමඳුරන්ට කපනවා. අපෝ එයා මේ අර මේ එක්කෝ මියන් බලන්නේ හාමුදුරංග එක්කෝ ආරක හාමුදුරංග ගෝලෙක් ඒ අයව ගන්න. හැබැයි අර කිරම විමල ජෝති හාමුදුරුවෝ කිව්වා දැන් අපි මේක හොඳටම තේරුම් ගත්තා මේ අනිච්ච දුක්ඛ අනාත්ත මිසක් මේ පස්සේ කාලික පරිවර්තනය කරගත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි කිසිසේත් බුද්ධ ධර්මයක් නෙමේ. ඒවා වැරදි පරිවර්තනයක් වැරදි භාවිතයක් නිවන වහන පාරක්. ඒ නිසා මේක කල්පනා කරන්න ඕන කියලා ඒ හාමුදුරුවෝ පැහැදිලිව කිව්වා. ඉතින් එයාට ඇස් පෑදුනා, ඇහැ පෑදෙනවා, අනික් අයටත් ඇහැ පෑදේ. හැබැයි ඕක ඒ හාමුදුරුවන්ට විතරක් ඇහැ පෑදිලා හරියන්නේ නැහැ, තව හුඟක් ඉන්නවා. නමුත් ක්‍රමානුකූලව මේකේ ඇහැ පෑදෙන්න ඕන මිනිසුන්ගේ ඇහැ පෑදෙයි, ඇහැ පාදන්න බැරි මිනිස්සු බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඔය සච්චකයෝ තව හිටිය මිනිස්සු බුදු හාමුදුරුවොත් එක්ක වාද කළා. නමුත් අපායට ගියා, එක අසඤ්ඤ තලයට ගියා. එහෙම කොටසක් අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒ නිසා ඇහැ පෑදෙන්නට පුළුවන් ධම්මචක්කුන් උදපාදි වෙන්න පුළුවන් මිනිස්සු කොහොම හරි මේක කොහෙන් හරි ගනි. අනික් කරුමක්කාරයෝ අපායයි, එක අසඤ්ඤ තලයට යයි. අක්කන සූත්‍රයේ දේශනා කර අර අක්කනෝ අසමයෝ තත්ත්වයට පත්වෙන්න මේකම හේතු වෙන. එච්චරයි කියන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, මට දැනගන්න ඕන දැන් අපි පින්කමක් කරලා ඒ ඔබ වහන්සේ දේශනා කරපු විදිහට පින් අනුමෝදන් කරලා රාග ද්වේෂ මෝහ අපේ සිතින් නැති වෙන්න කියලා අදිෂ්ඨාන කරාට පස්සේ නිවන අදිෂ්ඨාන කරාට
නිවන අදිෂ්ඨාන කරන්න පුළුවන්. ඇත්ත වශයෙන් අදිෂ්ඨාන කරන්න ඕන මොකද්ද? තමන්ගේ හිතේ තියෙන රාග ද්වේෂ ගති ඉවත් වෙන. නිවන කියන්නේ ඒක. දැන් අපි නිවන කියලා අදිෂ්ඨාන කරන්නේ මොකක් කියලාද හිතන්නේ? ඒකත් වැරදි අදහසක් දීලා තියෙනවා. දැන් මිනිසුන්ට දීලා තියෙන්නේ බුද්ධ ආගමෙන් දිව්‍ය ලෝකේ තියෙන බ්‍රහ්ම ලෝකේ තියෙන ඊටත් වඩා හොඳ තැනක් තියෙන නිවන කියලා. එතනින් පොඩි කොටුවක් ඔය අදාගෙන එතන යන. ඒකයි දීලා තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි. නිවන කියන්නේ අසංකත ධර්මයක්. අපේ හිතේ තියෙන රාග දේශ මොහ බාල සමාගම ඉවත් කිරීම නිවන. එතකොට අපි අදිෂ්ඨාන කරන්න ඕනේ මොකද්ද? අපේ හිතේ මෙතෙක් පැවතුන පවත්වාගෙන ආපු රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගම මා මේ මිදි නිදහස් වෙතා. එයින් සහමුලින්ම සදහටම මිදි නිදහස් වෙන්නට මේ පින උපකාර වේවා හේතු. මේ පුණ්‍ය ශක්තියෙන් අපි අර අපේ හිතේ මෙතෙක් තිබුණු රාගය, ද්වේෂය, මෝහය උදුරා දමන්නට මේ පින උපකාර වේවා. ඉතින් ඒක නිසා දැන් අපි නිවන ප්‍රාර්ථනා කිරීම බුද්ධ දේශනාවක් නෙමෙයි. දැන් අද කරන්නේ නිවන ප්‍රාර්ථනාවක්. ප්‍රාර්ථනාවක් බුද්ධ දේශනාවේ නැහැ. නැති වචනයක්. සංස්කෘත වචනයක්. අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. අදිෂ්ඨානය කියන්නේ උදුරා දමන. අදි උට්ටාන කියන්නේ උදුරා දමන. කම්මට්ටාන කියන්නේ කම්ම උදුරා දාන. කම්ම කියන්නේ ඔය රාග දේශ මොහ ඵල විපාක දෙන්නට ඉතුරු වෙන සියලු දේ කම්ම. ඒක කම්ම අන්ත කරන්න ඕන, කම්ම උට්ටාන කරන්න ඕන. දැන් ඔය අපි කම්මට්ටාන ආචාර්ය කියන්නේ දැන් මේ ඔය උලන් අදින්න පිට කරන්න කටයුතු කියා දෙන එක නා කම්මට්ටාන නෙමෙයි. එයා කම්ම උට්ටාන කරන්න උගන්වන්නේ නැහැ. එයා උගන්වන්නේ උලන් අදින්න පිට කරන්න කසින පිරියම් කරන්න. කම්ම කිව්වේ රාග දේශ මොහ අපේ අර කරපු මොහොතේ නම් ඉදිරියට ඵල විපාක දීලා උරුම වන දේ කම්. ඒ දේ ඵල විපාක නොවන ආකාරයට නොදෙන ආකාරයට උදුරා දමන්නට උපකාරක කර්මස්ථාන කම්ම උට්ටාන දෙන උත්තමයා කම්මට්ටා. එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට මග කියා දෙන, පාර කියා දෙන, පිළිවෙත කියා දෙන උත්තමයා කම්මට්ටාන ආචාර්ය. නැතුව ධ්‍යාන ලබන්නට කියා දෙන එක්කෙනෙක්වත් කම්මට්ටාන වෙන්නේ නැහැ. මම ඒක හවසට කායගත සත්‍ය සූත්‍රය කියන්නම්.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ අර ලොකු පොතේ 44 පිටුවේ තියෙනවා මේ ස්වභාව ධර්මය ගැන අර්ථ විවරණයක්. මේ විදිහට තම තමාගේ පැවැත්මට අවශ්‍ය නිසාම එම தත්ත්වය දැරීමට යෝග්‍ය පරිදි පොදුවේ බිහි කරගත්තේ ස්වභාව ධර්මයයි අපි හඳුන්වමු.
ඒක
මට තේරුන්නේ නැහැ
ස්වාමීන් වහන්ස. දැන් ස්වභාව ධර්මය තමන් හදාගත්ත තමන්ට උරුම වන තමන් පවත්වාගෙන යන தত্ত্বය ස්ව தত্ত্বය. ඒක නිසා ඒකට කියනවා සත්ව කියලා. සත්ව කියන්නේ ස්ව தত্ত্বය. තමන් විසින්ම හදාගත්ත தত্ত্বයක්. දැන් බලු தত্ত্বයක්, දෙවි தত্ত্বයක්, මිනිස් தত্ত্বයක්, පොසත් தত্ত্বයක්, දුප්පත් தত্ত্বයක් හදාගත්තේ කවුද?
තමන්.
උරුම වෙන්නේ කාටද?
තමන්ට.
බින්දින්නේ කවුද?
තමන්.
ඉතින් ඒ தত্ত্বය වෙන කවුරුත් හදා දුන්න දෙයක් නෑ. ඒක නිසා ඔය සියලු தত্ত্বයන් තමන්ට තේරුනේ නැතුවට ධර්මතාවෙන් නියාම ධර්මයෙන් ඔයක උරුම වෙනවා. නියාම ධර්ම වෙනස් කරන්න කාටවත් බෑ. හැබැයි අර කරන හේතු වෙනස් කිරීමෙන් අර ගති වෙනස් කිරීමෙන් තමන්ට උරුම වන தত্ত্বය වෙනස් කරගන්න පුළුවන්. ඒකයි ස්වභාව ධර්මය කියන්නේ. දැන් අපි වරදක් කරොත්, පාපයක් කරොත්, අකුසලයක් කරොත්, රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කළොත්, මෝහයෙන් කටයුතු කළොත් ඒක විකෘතිද ප්‍රකෘතිද? ඒ විකෘති තත්ත්වය නිසා ස්වභාව ධර්මය විකෘති වෙනවා. ඊට පස්සේ ස්වභාව ධර්මය විකෘති වුණාම තමන්ට ඒක ඒ විදිහට උරුම වෙනවා. ඒ විදිහට පටිසන්ධිනවා කියන්නේ ඒක. ඒක නිසා තමන් කරගත්ත දේ තමන්ට උරුම වීම තමයි මේ ස්ව තත්ත්වය සත්ව කියන නාමයෙන් විග්‍රහ කරන්නේ.
එහෙමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.
ගරු රහතුන් වහන්සේ වාසනාවයි අවසරයි. මට දැනගන්න එක ප්‍රශ්නයක්. අපිට මේ පංචස්කන්ධේ නිත්‍ය සුඛ අත්දැකගන්න බැරි ඒ සතර මහා ධාතුන්ගේ තියෙන විපරිණාම භාවය හා මේ නියාම ධර්ම වලට අපි අහුවෙන එක නේද?
ඔව්.
මාර්යා කියලා අපි හඳුන්වන්නේ මේ தത്വේද?
ඔව්. මාර්යා කියලා හඳුන්වන්නේ ඕකමයි. නැතු මේක මේ අපි ඔය ආද බුද්ධ ආගමේ මාර්යා කියන ඔය දැන් තියෙනවනේ පන්සල් වල මාර්යෝ අඹලාරුම ඒකත් නෙමෙයි. දැන් අර බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ තණ්හා රති රඟා කියලා දුවර තුන් දෙනෙක් හොඳට ඇඳගෙන ආවා කියලා. ඒකත් නෙමෙයි. දැන් වචන තුනේම තියෙනවනේ තණ්හා කියන්නේ මොකද්ද? රාගය. ద్వේෂය, මෝහය. ওই තුන් දෙනා තමයි මේ රඟන්න ආවේ. රඟනවා කියන්නේ කොහෙද රඟන්නේ? ඇතුළාන්තේ. කොහෙද රඟන්නේ? ඇතුළාන්තේ. බුදුහාමුදුරුව මේ රඟදෙන ඇතුළාන්තයේ හිටිය මාර දුවර තුන් දෙනා තණ්හා රති රඟා තමයි අයිංගල්ල නික්ලේසි තත්වයට පත්තුනේ උදුරා දැම්. ඉතින් ඒක සාහිත්‍යකාරයෙකුට ඕක කියන්න බෑනේ. සාහිත්‍යකාරයා මේක පෙන්ව හොඳට ඇඳගෙන ආපු ඇඳගෙනත් නැතුව නිකන් ආවත් දන්නේ මේ ලස්සන ළමයි තුන් දෙනෙක් දුවර තුන් දෙනෙක් එවලා බුදුහාමුදුරුවන්ගේ අර මේ ධානය කඩලා කොහොම හරි මේ පැත්තට ගන්න උත්සාහ කළා කියලා. ඒක සාහිත්‍යකාරයාගේ ඉදිරිපත් කිරීම. සාහිත්‍යකාරයාට ඊට එහාට කියක් කියන්න බෑ. නමුත් ධර්මයේ තියෙන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ බෝසත්තුමාගේ ඒ වෙලාවේ බෝසත්තුමා ඇතුළෙත් අර දීර්ඝ සංසාරේ පවත්වාගෙන ආපු තණ්හා රති රඟා කියන රාග දේශ මොහ තුන තිබුණා. ඒ තුන සහ මුලින්ම උදුරා දැම්ම එකයි මේ මාර යුද්ධෙන් ජයගත්තයි කියන්නේ. නික්ලේසී තත්වයට පත් වුණා කියන්නේ. ඒ මිසක් වෙන මොකක්වත් කරේ නැහැ. බාහිර කාටවත් කිසි බලවේගයක් පුද්ගලයෙක් ආවේ නැහැ. තේරුණාද? ඉතින් ඒක නිසා දැන් මේක නොයෙකුත් ආකාරයට පස්සේ කාලෙක සාහිත්‍යකාරයෝ අටුවාකාරයෝ මේකට කතා හැදුවා, සාහිත්‍ය ලිව්වා, නොයෙක් ඒවා ලිව්වා. ඒගල්ලන්ට අරක ඇත්ත තේරුම් ගන්න බැරි වුණ නිසා, පරමාර්ථය තේරුම් ගන්න බැරි නිසා ඒකයි වුනේ.
එම ස්වාමීන් වහන්සේ අනුකම්පා කළ අපි මේ නියාම ධර්ම වල අපි අහුවෙන තාලෙත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඔව්. දැන් නියාම ධර්ම කියන්නේ අපි ධර්මයක්, ඒ කියන්නේ ධම්ම කියන්නේ කුසල ධම්ම කළා නම් ඒ නියාම ධර්මයට අනුව, ධම්ම නියාමයට අනුව ඒකේ ඵල විපාක අපිට දෙනවා. අපි නොකළ දෙයක් හොඳ හෝ නරක හෝ අපිට උරුම වෙන්නේ. ඒ වගේම කම්ම නියාමයත් එහෙමයි. අපි කම්මයක් කළා නම් ඒකට උපකාර කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, කම්මං කරිස්සාමි. ඉතින් ඒක නිසා දැන් කම්මයක් කරේ නැත්නම් අපිට කම්මයක් උරුම වෙන්න බෑ. ඒක නියාම ධර්මයක්. ඒ වගේමයි මේ කම්ම ධම්ම නියාම දෙකට අදාළව තව නියාම තුනක්, චිත්ත නියාමයේ, බීජ නියාමයේ, ඉත්තු නියාමයේ, උතු නියාම තුන උරුම වෙනවා. උතු නියාමයේ අපි හිතුවට වඩා මේ ඉත්තු විපර්යාසය කරන්නේ කවුද? කරන්න හේතු වෙන කාරණා කරන්නේ කවුද? මිනිස්සු. මිනිස්සුමයි මේ ආපෝ තේජෝ ආයෝ පටිවි හතර කිලුටු කරන්නේ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් විසකිරණ ශක්තියක් පතුරවලා සියලු ආපෝ තේජෝ ආයෝ පටිවි. දැන් මෙතන අපි හොඳට කල්පනා කරගන්න ඕන, අපි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරලා විසකිරණ ශක්තියක් මේ වාතයට ජලයට පටවිවලට තේජෝ ශක්තියට නිකුත් කරනවා. නිකුත් කළාම මේ වාතය කොහොමද පිරිසිදු වෙන්නේ? වාතයේ තියෙනවා ස්වයංක්‍රීයව පිරිසිදු වෙන අර පියුරිෆයි වෙන ක්‍රමයක්. මොකද්ද ඒ ක්‍රමය? භ්‍රමණය වැඩි වෙනවා. තේරුණාද? එතකොට වෙන්නේ මොකද? අපි කිලුටු කරොත් ජලය ගලාගෙන යෑම මොකද වෙන්නේ? වේගවත් වෙනවා. හුළඟ ගලාගෙන යෑම වේගවත් වුණාම ඒ වේගය නිසා භ්‍රමණය නිසා ජලය පිරිසිදු වෙනවා, වාතය පිරිසිදු වෙනවා, තේජෝ පිරිසිදු වෙනවා. දැන් අපි ඇඟ ගත්තොත් අපි රාගය ද්වේෂය මෝහය හෝ වැරදි ආහාර නිසා දැන් ලේ අපිරිසිදු වෙනවා. මොකද වෙන්නේ ලේ පිරිසිදු වෙන්න? ලේ අර භ්‍රමණය වැඩි වෙනවා. දැන් අපි සීමාව ඉක්ම වුවොත් අපි කියනවා බ්ලඩ් ප්‍රෙෂර්, හාර්ට් ඇටැක්. මොකද හේතුව? අපි මෙත්තා කරුණා මුදිතා පැතිරේ වනම් ඔය හාර්ට් ඇටැක් එන්නේ නැහැ. තේරුණාද? අර භ්‍රමණය අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමා මේක මේ බඹයක් මමන වූ ලෝකයේ වගේම තමා ස්වභාවික ලෝකයක්. අපි කිලුටු කළොත් ඒ ලෝකේ අපි කොච්චර කිලුටු කළත් ලෝකේ හැමදාම කිලුටු වෙන්නේ නැහැ. අර භ්‍රමණය තියෙන තාක්කල් භ්‍රමණය වැඩි වෙනවා. අපි කිලුටු කරන්න කරන්න මොකද වෙන්නේ? භ්‍රමණය කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං පියවර තුනකින් වැඩි වෙනවා. එතකොට අපි ඒව තමයි මේ ස්වාභාවික විපත්, ඔය ට්‍රොනඩෝ, කුණාටු, නියන්, මහවැසි, ජල ගැලීම්, නායම්, මේ කියන්නේ ඔක්කොම ඕවම තමයි මේ. ඒ වගේම තමයි අපේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලත් රාගය, ద్వේෂය, මෝහය තියෙනවා නම් මේ ලේ ධාතුව කොයි විදිහෙන් හරි අර උලන් ඇදීම වැඩි කරනවා, කොහොම හරි එහෙම පිරිසිදු කරන්න බලනවා. එක්ක භ්‍රමණය වීම ලේ ධාතුව භ්‍රමණය වෙලා භ්‍රමණය වෙන්නේ වැඩි වෙනවා. අර කිලුටු කුණු බව වැඩි නම් එතකොට අපි කරන්න ඕන හේතුව අයින් කරන්න නම් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩලා බලන්න කිසි හෘද රෝගියෙකුට රෝගයක් එන්නේ නැහැ. ඇයි? ඒ පුද්ගලයාම පාලනය කරගෙන අර ලිය ධාතුවේ භ්‍රමණය දැන් සාමාන්‍ය විදිහට එනවා. හાર્ට් ඇටැක් හැදෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක තමයි හෙදකම්. හිත හදන එක, හිත පිරිසිදු කරගෙන. හිත පිරිසිදු කරනවා නම් අපිට අර ගත පිරිසිදු වීම ඉබේම සංක්‍රිය වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන. අපි මේ බුද්ධ ධර්මයේ තියෙන පුදුම බේත් තොගයක්. බුද්ධ ධර්මයේ තියෙන බේත් වෙන කොහේවත් නැහැ. බුද්ධාගමේ නැහැ මේක. බුද්ධ ධර්මයේ මේක තියෙන. ඒ නිසා බුදුහාමුදුරුව මේ සංසාර රෝගයට අද්දුටු ප්‍රත්‍යක්ෂ බෙහෙත් කියපු මහා ඉර්ෂිවරේ, මහා වෛද්‍යවරේ හැටියටයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ සියලු දේවල් වලට අපි මේ මුල් වෙනවා. දැන් අපි තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කළ ගමම අපේ ලේ ධාතුවයි කිලුටු වෙන්නේ. ලේ ධාතුව මොකද වෙන්නේ? කොයි විදිහෙන් හරි ලේ ධාතුව භ්‍රමණය වැඩි වෙලා අපේ ලේ ධාතුව පිරිසිදු වෙන භ්‍රමණය වැඩි වෙනවා. භ්‍රමණය වැඩි වීම තමයි කරන්න පුළුවන් එකම දේ මේ දෙයට. එතකොට ඒ සීමාව ඉක්මවා ගියොත් අපි කියනවා හાર્ට් ඇටැක් හැදුනා, ප්‍රෙෂර් වැඩි. ඔය ප්‍රෙෂර් වැඩි වෙන්නේ හાર્ට් ඇටැක් හැදෙන්නත් ඒකයි, වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මෛත්‍රී නියම වශයෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩනෝ නම් ඒ පුද්ගලයාට ප්‍රෙෂර් එන්නෙත් නැහැ, හાર્ට් ඇටැක් එන්නෙත් නැහැ, සියලු රෝගවලිනුත් විදී නිදහස් වෙන්න පුළුවන්.
කරසෝනිට මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. අනුකම්පා කළ මේකටත් පොඩි උත්තරයක් දෙන්න. ඉස්සර මගේ හිත තිබුණේ මොන හරි වැඩක් කරද්දි අලුත් දෙයක් අල්ලා ගන්න හරි පරණ කරපු දෙයක් ගැන හරි අර දූගෙන දූගෙන යන ගතියක් තිබුණේ. දැන් අපි මොන හරි වැඩක් කරන්නේ තේ නිකන් ඉන්න වෙලාවට මට හැම වෙලාවටම එක්ක වහන්සේ දේශාංගම දහම් කරුණක් හරි එහෙම නැත්නම් මේ තියෙන ඒවා අනිච්ච දුක් අනතරී ඒ වගේ මොන හරි මේ දහමට අදාළ දෙයක් නිතරම හිතට දැනෙනවා.
ඒක තමයි මේක
අපි ආන කළ යුතු කොටසද?
ඔව්. ඒක තමයි සති සම්බොජ්ජංගයෙන් ඉන්නකොට ධම්ම විචේ සම්බොජ්ජංගේ ඉබේම වැඩෙනවා. ඕක තමයි ධම්ම විචේ සම්බොජ්ජංග. එනිසා දැන් ඉස්සර මේ ලෝකය තුළ මොකක් හරි උපාදානය කරගන්න අල්ලගන්න එකතු කරගන්න අයිති කරගන්න කටයුතු කළේ. දැන් තේරෙනවා ඊට වඩා මේ ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරෙනකොට තමන්ට ලොකු සැනසීමක් නිවීමක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපිට අර පුබ්බේත කත පුඤ්ඤතා ශක්තියෙන් ලැබුණු දේ ලැබේ. අපි ඔය පංචස්කන්ධය කොච්චරම උපාදානය කරගත්තත් අපිට ඒක බරක් බයක් බැම්මක් වෙනවා මිසක් බලයක් කියලා හිතුවට ඒක බරක්මයි බයක්මයි බැම්මක්මයි. ඒ උපාදානය කරගත්ත තරමට අපි බය වෙනවා බර වෙනවා සසරට බැඳිනවා අර ගිරිමානන්ද කෙනෙක් වෙනවා. එකයි
වෙන්නේ.
ගරුතර ස්වාමීන් වහන්ස, යමෙකු තමන්ඩ වෙන අවඩක් අසාධාරණයක් අපවාදයක් වගේ දෙයක් වෙනුවෙන් මේ සමාජ සම්මත නීති ඔස්සේ ගිහිල්ලා ඒකට දෙයක් කරත් ඒකත් එතකොට මේ
අර කිව්ව ඔයාට මොකක් හරි ඒ වගේ දෙකක් වුණා නම් ඒකට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුවක් තියෙනවා. කවුද හේතුව කළේ?
තමන්.
දැන් මේ විපාකය දෙන්නේ කවුද? තමන් කළ හේතුවකට විපාක. දැන් තමන් ඒකට තව හේතුවක් හදාගත්තොත් මොකද වෙන්නේ? ආයි ඉදිරියටත් අපල උපද. ඒ නිසා අපි ඒකත් ඉවසලා විමසලා උපේක්ඛාවෙන් කටයුතු කළොත් එකට එක නොකළොත් වෛරයෙන් වෛරයට නොකළොත් රාගයෙන් රාගයට කටයුතු නොකළොත් මානයෙන් මානයට කටයුතු නොකළොත් මොකද වෙන්නේ? විතේ උපේක්ඛා සිත තියාගෙන ඒක වැය කරලා ඉවර කරනවා. ඒ ගණදෙනුව එතනින් ඉවරයි. දැන් අලුතෙන් ගණදෙනුව හතරක් පහක් හදාගන්නවා අර එකට එක කළොත්. පෘථග්ජන සියලු පුද්ගලයන්ට අද උගන්වන්නේ ආගමෙන් එකට එක කරන්න. ඒකමයි වැඩි වරද. ඒක නිසා මේ ආගමේ ධර්මයක් නැහැ. නිවන් දකින්න ධර්මයක් නැහැ. තියෙන්නේ අර මහායාන ආගමේ කියපු වැරදි දේවල්. මේක අපි දැන් පුළුවන් තරම් ඉක්මනට මේ බුද්ධ දේශේ මේ හෙළබිමේ මෙච්චර මේ පිරිසිදු බුද්ධ ධර්මයක් තිබිලා ඇයි අපි මේ වැරදි පැත්තට යන්නේ කියන එක තේරුම් ගන්න. තේරුම් අරගෙන කොහොම හරි මේක අපි උත්සාහයෙන් සියලු මිනිසුන්ගේ හිත් පුළුවන් තරම් විදියෙන්ම මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මුදවා සියලු මිනිසුන්ගේ සිත් යහපත් පැත්තට හරවන්න පිරිසිදු කරන්න සත්‍යක්‍රියා බලයක් පතුරවන්න යහපත් වැඩ කරන්න අනිකාටත් යහපතක් වේවා සිතක් වේවා කියන්න හැම කෙනෙක්ම පුරුදු කරන්න පුහුණු කරන්න ඕන. ඒ වගේම අර අනිත් පැත්තේ දේවල් සියලු දේවල් එකට එක කරන එක පෙළපාලි යන එක ඔය දස්වන සංවිධාන මේවා සියලු දේ වැරදි පැති. තවත් ද්වේෂය වෛරය ක්‍රෝධය මිනිසුන් තුළ වඩා වර්ධනය කරන දේ. ඒව නවත්තන්න. මේකමයි ආනපාන. අය මේක තියෙන්නේ ආනපාන වෙන මොකක්වත් නෙමෙයි. ඉස්සෙල්ලා හැබැයි අපිට අනුන්ව හදන්න බෑ.
එහෙම.
අනුන් හදන්න උත්සාහ කරන්නත් ඕනේ. කවුද හැදෙන්න ඕනේ?
තමන්.
තමන් හැදුනොත් යහපත කාටද?
තමන්ට.
තමන් හැදිලා අනුන්ට ආදර්ශමත් වෙන්නවා මිසක් තමන් නොහැදි අනුන්ට කියන එක වැඩි බන. අද ඔය කියන බහ අනුන් හදන්න කියන බහ හැබැයි කවුරුවත් හැදිලා නැහැ. තේරුණාද? හැදිලා නැතුව කියන බණ බහ. බණ නෙමෙයි බහ. වැඩි බණ කියන්නේ ඒකට.
ඒත් එක ස්වාමීන් වහන්සේ මට පොඩි දැනුවත් වීම සඳහා පොඩ්ඩක් මේක අහන්නේ. මේ දැන් මිනිසුන් අතින් අර කළු කිරණ ශක්තිය නිකුත් වෙනවා මේ ගහකොළවලට ඒක
බලපානවා. ගහකොළවලට ආපෝ තේජෝ වායෝ පඨවි වලට අපිට නොපෙනෙන භූත ප්‍රේත දෙවි දේවතා සියලු දයට ඔය කළු කිරණ විස කිරණ හැටියට බලපාන. අයහපත්සේ බලපාන. කවුද නිර්මාතෘ? තමන්. විශේෂයෙන් ආපෝ තේජෝ ආයෝ පඨවි අපි මේ භාවිතා කරන්නේ. චත්තාරෝ මහ භූත අපි උපාදාය රූප හැටියට භාවිතා කරනවා. එතකොට අපි ඒ ආපෝ තේජෝ ආයෝ පඨවි කළු කළානම් කිලුටු කළානම් අපේ කෙලෙස් සිටින් ඊට පස්සේ අපිට උරුම වෙන්නේ මොනවද? අපිට අයිති වෙන්නේ මොනවද? අපි භාවිතා කරන්නේ මොනවද? අර වැරදි කිලුටු දෙන්නේ. ඒ අනුව අපිට අයහපත් ඵලයක් උරුම වෙනවා. ඒකමයි වෙන්නේ.
ස්වාමීනාංසේ මේ දැන් ගස්වල ශාකවලට වගේ ඒක අර පියුරිෆයි කරන්න හැකියාවක් තියෙනවද ගස්වලට?
ඔව්. අපිට සත්‍යක්‍රියා බලයක් පතුරන්න පුළුවන් නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතකින් යහපත්සේ රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා සියලු දෙනා දුකින් මිදේවා, සියලු දෙනාගේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහය නැති වී යහපත් සිතක් පවත්වේවා කියලා සත්‍යක්‍රියා කළා නම් කොච්චර හොඳද. සියලු දෙනා මේක කිව්වොත් මොකද වෙන්නේ? අර මුළු ආපෝ තේජෝ ආයෝ පටිවි මහා භූත හතරම විනාඩි ගණනක් තුල පිරිසිදු වෙනවා. මේ කිරණ ශක්තිය මොහොතකින් විනාඩියකින් පිරිසිදු කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මිනිස්සු විනාඩියෙන් මොහොතෙන් කිලුටු කර. ඉතින් ඒක නිසා සියලු මිනිස්සු මේ දේවාලවලට යන එක, පලිගාන එක, වස්කවි කියන එක, ශාප කරන එක, මල රතෝනි දෙන එක, විශේෂයෙන්ම කාලිකෝවිලට යන එක වැරදි. ඒවෙන් තමයි මේ විශ්වය, බාහිර ලෝකය සියලු දෙනා කළු කරන්න, කිලුටු කරන්න, අඳුරු කරන්න. ඒක ආපහු එන්නේ තමයි. දෙයියන් ඉන්නා දෙයියන්ට පින් දෙන්න ඕන. දෙයියෝ ඉන්න පූජාවට තිබ්බත් වරදක් නෑ. හැබැයි අර ශාප කරන එක, වෛර කරන එක, පලි ගහන එක, දෙස් දෙවල් තියෙන එක වැරදුනේ. ඔය දේවාල වලට යන්නේ ඕකටම. ඔය පන්සල් වල දේවාල තියෙන ඔක්කොටම ගිහිල්ලා මිනිස්සු හොඳ වැඩද කරන්නේ? නරක වැඩමයි 99%ක් කරන්නේ. ඉතින් බලන්නකෝ ඔය පන්සලේ එතකොට දේවාලයක් තියෙනව නම් මොකද සිද්ධ වෙන්නේ කියලා. ඈ යහපතක් කාටවත් වෙන්නේ නැහැ. අයහපතමයි මුල් වෙන්නේ ඔතන. ඔගමේ මහායාන ආගමේ අර හින්දු ආගමෙන ඉන්දියාවෙන් ආපු දේවල්, ඉන්දියාවෙන් ආපු සියලු දේවල් නරකයි, ලංකාවෙන් ගිය සියලු දේවල් යහපතයි.
ඒ කියන්නේ සොයිනස වන් අර ඉස්සලා අදහස් කරේ දැන් අපි අර දැන් සාකෝල්ට එහෙම අර කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් නිපදවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ කළු කිරණ ඒවා ලබාගෙන ඒවා මේ පියුරිෆයි කරන්න වගේ මේ ගස් කොළන් වලට හැකියාවක් තියෙනවද?
ඔව්. ගස් සියලු ගස් කරන්නේ මොකද? අපි නිකුත් කරන කාබන් ඔක්කොම නැති කරලා ඔක්සිජන් අපිට භාවිතයට ගන්න සුදු විදියට පියුරිෆයි කරලා අපිට දෙනවා. ඉතින් ඒක නිසා අපි ඔය ගස් කොළන් වලට අර වැරදි විදියට කපලා විනාශ කළොත්, සංවර්ධනය කළොත් මොකද වෙන්නේ? අර ස්වභාවයෙන් අපිට ලබා දීලා තියෙන සම්පත විනාශ වෙනස් කරනවා. එතකොට කායටද නිතරම කාබන් ඩයොක්සයිඩ් ආග්‍රහණය කරන්න වෙන්නේ ඒ පුද්ගලයන්ට. ඒකයි උනේ. දැන් ඔය අනුරාධපුර පොළොන්නරු පැත්තේ මිනිස්සු ඔක්කොම කැලය කපලා ගිනි තියලා විනාශ කළා. දැන් හේන් කොටලා දැන් වගාවට පටන් ගත්තා. වගා කරන එකකින් යම් ප්‍රතිලාභයක් තාවකාලිකව ආවට අර ගහකොළ නැති වුණාම, අර කෘෂි රසායනික මේ වගේ දැම්මාම වැව් වලට ගිහිල්ලා ඒවා එක්කහු වෙලා දැන් මිනිසුන් වතුර, අර වැවෙන් කන මාළු, වැවේ හැදෙන ඕලු නෙළුම් අල සියලු දේවල් වල ඔය ඝන ද්‍රව්‍ය තියෙනවා. ඔය දිරවන්නේ නැති කෘෂි රසායන වල දිරවන්නේ නැති කොටසක් තියෙනවා. ඒ නිසා ඒවා ඔක්කොම වැව් වල තැන්පත් වෙලා දැන් ඒවා තට්ටුවක් හැදිලා ඒවා තමයි මිනිසුන්ට දැන් කන්න බොන්න තියෙන්නේ. ඒකයි වකුගඩු රෝගයට හේතුව. මොයක අපි දැන් වකුගඩු රෝගයට මේ අර ලේ පිරිසිදු කරන මැෂින් ගෙනත් දීලා තියෙන තාවකාලික කරන එක හොඳයි. නමුත් මුල හොයන්න ඕන. මුල හොයලා මුල පිරිසිදු කරන්න ඕන. හේතු අයින් කරන්න ඕන. ඵලය අයින් වෙයි බේ.
ස්වාමීන් වහන්සේ දැන් අපි ආහාරය සඳහා එතකොට දැන් සාකයක් විදිහම දැන් අපි දැන් ලීක්ස් එතකොට බීට් වගේ ගහ පිටිම ගල අරගෙන ඒක මේ ඝාතනය කරලා නේ එතකොට මේ ආහාරයට ගන්න. එතකොට
නෑ ඉතින් මෙහෙමයි වැඩි. ඒවා ආහාරය සඳහාම හදන බොහොම කෙටි භෝගනේ. නමුත් මේ ගස් ගහකොළ තියෙනවනේ දීර්ඝ කාලයක්. අන්න ඒවයි දැන් අරවා අපි මේ ඒකනේ මේ කන්න භෝග කියලා තියෙන්නේ. කන්න භෝග අපිට හදාකල් පවත්වන්න බෑ. කන්න භෝග තමයි මාසෙයි දෙකයි තුනයි හතරයි. නමුත් අර දීර්ඝකාලීන වෘක්ෂලතා අවුරුදු 100 ගණන් පවතිනවා. ඒවා විනාශ කිරීමයි නරක. කන්න භෝග ඒවා කොහොමම මැරිලා යනවා. ඒවා දීර්ඝකාලීනව පවතින්න. ඒවා මිනිසුන්ගේ සත්තුන්ගේ ආහාර සඳහාමයි කන්න භෝග සියලු දේ හැදින්නේ.
ඔබ වහන්සේ දීර්ඝයි.
අවසරයි රහතන් වහන්සේ. දැන් මේ මට ප්‍රශ්නයක් තියෙන ආරයතන වහන්සේ, දැන් යම්කිසි පුද්ගලයෙක් ආනාපාන සති පබ්බේ වඩද්දී මේ ඒ පුද්ගලයාට යම් සුළු මොහොතකට හරි විතරාගී, විතරදේශී, විතමෝහි අර මේ සංසිඳීමේ ස්වභාවයක් ආපුවාම ඒ සංසිඳීමේ ස්වභාවය වැඩි කර ගැනීමට එයාට ආසාවක් තියෙනවා නම් ඒ ආසාව අපි ග්‍රහණය කරන්න ඕනේද? නැත්නම් ඒක මේ
ඒ ආසාවත් වැරදි. ඒ ආස ඒකත් ආස්වාදයක් හැටියට ගත්තොත් ඒකම මත් වීමට හේතුවක් වෙනවා. එනිසා ඒකත් උපේක්ඛා සිතින් ඉවසන්න ඕන. අනිසිතෝ ච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන්නේ ඒකයි. ඉතින් ඒක නිසා අපි ඒකනුත් උන්මත්තකයන් උද්දාමයටපත් වෙන්න අර සතුටෙන් ආස්වාදයෙන් ඉහවා යන්න හොඳද. ඒකනුත් අපි නිවෙන්දුව. ඒකනුත් අපි මිදෙන්දුව. ඒකත් විමුක්තියට උපකාර කරගන්න. එනිසා සියල්ල සිදු වෙන්නේ හොඳටයි කියලා මිසක් නිවෙනවා මිදෙනවා මිසක් ඉහාත්ම සුඛ විහරණයක් ලබනවා මිසක් ඒකෙනුත් මේ ලෞකික ආස්වාදයක් ඇලෙන්න ගැටීම හොඳ නැහැ.
ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ දැන් මේ මොකද පටිග ව්‍යාපාද දේශ කියන ඒ වචන තුනේම විස්තර කරන්නේ එක ආකාරයක්ද නැත්නම් ආකාර තුනක්ද?
එක වචනයක් නෙමේ. ව්‍යාපාදය, ద్వේෂය, වෛරය, ක්‍රෝධය, රෝධය, විරෝධය, පටිගය තව තියෙන වචන ගණනාව. සියලු වචන වලින් කියන්නේ දෙවෙනි වේශය. දුකට දොම්නසට ශෝක පරිදේව දුක්ඛ දෝමනස වලට හේතු වෙන දේවල්. හැබැයි මේ මාගදී භාෂාවේ ద్వේෂය ව්‍යාපාදයේ කියන එකට වඩා වෙනස්. තරහ ඊට වඩා වෙනස්. ක්‍රෝධය ඊට වඩා බලවත්. තේරුණා? ඊර්ෂ්‍යාව ඊට වඩා බලවත්. එන්න එන්න බලවත්. එක අර්ථේ නෙමෙයි. එක තේරුම නෙමෙයි. ඒක දැන් අපි රාගය, චන්ද්‍රාගය, ආශාව, ආස්වාදය, ලෝභය, තණ්හාව, උපාදානය මේ වගේ තියෙනවා. ඒ වචන වලිනුත් එක අර්ථයක් නෙමෙයි, අර්ථය වෙනස්. එක තීව්‍ර වෙනවා. තේරුණාද? එනිසා එමුණන්න එක වචනෙම දාන්න ඕනේ නැහැ වෙන වචන. හැබැයි ඒ පැත්තටමයි වඩා වර්ධනය වෙන්නේ. එක හොඳ පැත්තට යනකොටත් ඒ වගේ. නරක පැත්තට යනකොටත් ඒ වගේ. රත් වීමෙන් හාවීම තමයි තරහ. රත් වීමක් තියෙනවා හාවීමකුත් වෙනවා. රත් වීම කියන්නේ අර වේගයක් වේදනාවක් ආවේගයක් නැවත ඒක ඒ වචන ටික ගන්න එක ඔය රත් වීම තරහ ගන්නවට වඩා හොඳයි. වේගය ආවේගය වේදනාව චිත්තාවේගය විඥාන ශක්තිය සම්දය ගත්තාම ඒක පැහැදිලි ඕන කෙනෙකුට හරියටම තේරෙනවා.
ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් අර දැන් අර මං ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ දැන් විතරාගේ විදේශ විතම හොයකට ආස වුණාම ඒක මේ උපේක්ඛාසිතෙන් ප්‍රහාණය කරන්න අපි බුද්ධානුසතිය දන්න
උපේක්ඛාසිත පාවත්ත ගන්න ඕන ප්‍රහාණය කළා හරියන්නේ
නැහැ.
උපේක්ඛාසිත තමයි පාවත්ත ගන්න ඕන. උපේක්ඛාපෙන් අපි ඉවසලා විමසලා සැනසෙන්නේ.
ඒක පාවත්ත ගන්න බුද්ධානුසතියද වඩන්න ඕනේ.
ආ හතරම ඕන. එකක් ගන්න හරියන්නේ නැහැ. දැන් තරහෙන් ඉවත් වෙන්න මෙත්තානුසතිය, රාගෙන් ඉවත් වෙන්න අසුභානුසතිය. ඊට පස්සේ තරහ නිච්ච වෙලා රාගේ නිච්ච වෙලා තියෙන බව මිදෙන අනිච්ච දුක්ඛ අනත්ත ඒකෙන් ඒ බැඳීමෙන් මිදී නිදහස් වෙන නිබ්බිදා ඒ රාගයෙන් වෙන් වෙන්න විරාගා ඒ රෝධ ගැහිමෙන් වෙන් වෙන්න නිරෝධා ඒ උපාදානයෙන් වෙන් වෙන්න පටිනිස්සං. එතකොට සියලු දේ අපි දැනගත යුතුයි.
අවසරයි අපේ අරහතුන් වහන්ස. අර රෝග ගැන ඔබතුමා ඔබ වහන්සේ අවවාද කළා. මට දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපේ කර්ජකාය පවත්වා ගන්න අපි කබලිකාර ආහාර ගන්නකොට ඒ ආහාර දිරව
මොනවද කබලිකාර ආහාර කියන්නේ?
අපි කන බොන දේවල්
ඔය කියන්නේ අහගත්ත දැනගත්ත දේ කැබලි කොල්ල කන ආහාර. එතකොට කැබලි නොකරලා අරක්කු බිව්වොත් හරිද? ඈ කබලින්කාර ආහාර කියන්නේ ඕක නෙමේ. තේරුණාද? කය බලියක ආකාරයට පත්වන පත් කරවන සියලු ආහාර බලින් ආකාර ආහාර. තේරුණාද? දැන් බැරි වෙලාවත් යම් කිසි කෙනෙක් වෙසක් කූඩුවක් වගේ ඇඳගෙන ගියොත් අර බලන මිනිහාගේ අනුරාගය එනවද නැද්ද? ඒ මිනිහට සංචේතන ආහාර, සම්පත් ආහාර, විඥාන ආහාර ලැබෙනවද? ලැබිනෝ. කවුරු හරි කොණ්ඩේ වැරදි විදිහට කැපුවොත්, සපත්තු දෙකක් වැරදි විදිහට දාගෙන ගියොත්, ඇඳුමක් වැරදි විදිහට ඇඳගෙන ගියොත් ඒ සියලු දේ කබලින්කාර ආහාර බාහිර ලෝකයටත් තමන්ට. ඒ වගේමයි අපි වැඩියෙන් සීනි කෑවොත් මොකද වෙන්නේ? කය බලියක ආකාරයට පත් වෙනවද නැද්ද?
එහෙමයි.
පත් වෙනවා. දිය වැඩියාව හැදිනවා. අපි අරක්කු බිව්වොත් කය බලියක් වෙනවද නැද්ද? ගැබිලිකොල්ල දරක්කු කන්න බොන්න. ඉතින් ඒක නිසා මේක මේ අර මාගදී භාෂාවේ කා බල්ලින් ආකාර කියන්නේ කය මේ ශරීර කූඩුව බලියක ආකාරයට පත් කරන ආහාර කබලින්කාර ආහාර. තේරුණාද?
ඒ
මිසක් කැබලි කර ආහාර කණේවත් විකල කන්න ආහාරවත් නෙමෙයි. දැන් අද පරිවර්තනය කරලා තියෙන්නේ කැබලි කරලා කන ආහාර කියලා කබලින්කාර ආහාර ත්‍රිපිටකේ. ඒවා වැරදි. ඒවා පද පරම වචන. ඒවා ධර්මයක් නැති වචන.
අපි කය පවත්වා ගන්න අපි ගන්න ආහාර ස්වයං වහන්ස දිරවීමේ අපහසුතා එන්න එකට මොකද්ද අපිට?
ඒකට හේතුවක් රාගය ද්වේෂය මෝහයම. එනේ මොකක්වත් නෙමෙයි. එක්ක වැරදි ආහාර ගැනීම. වැරදි ආහාර ගන්නෙම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. එහෙම නැත්නම් දැන් අර අපි අර දැන් ওই භාවනා මධ්‍යස්ථාන වලට ගියාම අර බලුවමනේ වාගේ බලලා කන්න කියනවනේ. දිරවයිද? වඩේ අමාරු හැදෙයිද? එවලෙම හැදෙනවා. වඩේ අමාරු හැදිලා නොයෙකුත් වෙලා වැඩවල ලෙඩ වෙලා තමා බහු වෙන්නේ මේ. ඒවා ආදීනවා. ඉතින් ඒක නිසා එහෙම නෙමෙයි. අපි මේ කන ආහාරය අපි කිසිම එහෙම අප්‍රිය අමිහිරි මේ භවකින් තොරව ඒ ලැබූ දෙයින් ලද දෙයින් සතුටු වෙන්න ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් ණයෙන් විදිලා නිදහස් වෙන්න ඕන. නිදහස් වෙලා ඒ ආහාරය අපි බොහොම පිරිසිදු සිතකින් ගන්න ඕන. ඒ නිසා ඔය අර අද කියන බලුවමනේ වාගේ ගත්තොත් නම් ඉවරයි.
සවනස අපේ පරණ මේ අකුසලයක් නිසා හැදෙන රෝගයකට මොකක් හරි පිළියමක් එතෙන්දී අපිට
තියෙනවා. පරණ අකුසල නිසා තමයි බොහෝ රෝග හැදෙන්නේ. විශේෂයෙන්ම කම්මාවාද. එහෙම. මොකද කරන්න ඕන? අර කමා කරගන්න. අර මෛත්‍රිය වඩන්න ඕන. අර පින් දෙන්න ඕන. ඒකේ මිදී නිදහස් වීම නිසා ඒ කම්මාවරණය මිදී නිදහස් වෙනවා.
සවනස තව එක ප්‍රශ්නයක් සවනස. අපි දැන් මේ මාර්ගයේ ගමන් කරනකොට අපේ ද්වේෂය අඩු වෙනකොට දැනෙන දෙයි දෙවියන් කියන්නේ ද්වේෂය අඩු කෙනෙක් නිසා ඒ දැනෙන සුවය අතර සමානත්වයක් මොකක් හරි අපිට හිතන්න පුළුවන්
සෝ ද්වේෂයෙන් වෙන්වීම නිසා ওই දේවත්වයට පත්වීමක් වගේ සුවයක් ලැබෙනවා. දැන් අපේ අපිට ඕනම මිනිහෙක් වැරදි වැඩක් කළත් අපිට ද්වේෂයක් ඇති නොවී ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රියක් වඩන්න පුළුවන් නම් මොන තරම් සහනයක් සැනසීමක්ද කියලා කල්පනා කරන්න. අපි වැරදි වැඩක් කරන මිනිස්සු ඉන්නවා. ඒ කිසි මිනිහෙකුට අපි එකට එක කරන්න ද්වේෂ කරන්න ශාප කරන්න වෛර කරන්න ඒ මිනිහටත් අපි මෛත්‍රී කරන්න පුළුවන්කම තියෙනවා නම් අපේ හිතට මොන පිරිසිදුකමක් මොන සහනයක් වෙනවද? ඒ චිත්ත කිරණ ශක්තිය අර වැරදි වැඩේ කරන මිනිහට ගියාම මොකද වෙන්නේ? ඒ මිනිහටත් ඒක බලපෑමක් ඇති වෙලා ඒ මිනිහා ඒක අත්හරිනවා, නවත්තනවා. දැන් අපි හිතමුකෝ ගෙදර දෙන්නෙක් ඉන්නවා කියලා නෝනායි මහත්තයයි. එක්කෙනෙක් ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරනකොට අර අනික් පුද්ගලයාට පුළුවන් නම් මේ මුළු හැම කෙනෙකුටම සත්‍යක්‍රියාවක් කරලා මෛත්‍රී පතුරවන්න අර නෝනටත් ඒ සත්‍යක්‍රියා බලයෙන් ඒ නෝනටත් යහපතක් වේවා කියලා කියන තරම් අවංකව පිරිසිදු වෙන්න පුළුවන් නම් මොකද වෙන්නේ? අර නෝන දැන් අත් දෙකක් නැතුව අප්පුඩි ගන්න බෑ. එකපාරක් දෙකක් තරහෙන් වෛරයෙන් කටයුතු කරයි. ඊට පස්සේ එයාම කල්පනා කරනවා මොකද මේකට හේතුව. දැන් මේ භාවනා වැඩසටහන ඉවර වෙලා ගියාම හැම කෙනෙක්ම දැන් මේකෙන් ආදර්ශ ගන්න ඕන. ගෙදර අනික් අය නොයෙකුත් ආකාරයක රණබිමට පත් කරන වැඩ රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන. අපි කිසි දෙයකට අර එකට එක කරන්න එකට එක කියන්න ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරන්න හොඳ නැහැ. ඒ අයටත් අපි උපේක්ඛා සිටින් ආදර්ශමත්ව යහපත්ව කටයුතු කරන්න. ඒ යහපත්ව කටයුතු කිරීම නිසා ගෙදර අර රණබිමක් වෙන්නේ නැහැ. ගිනි ඇවිල්ලෙන්නේ නැහැ. අනික් අයට තරහ ගන්න වැඩ කෙරෙන්නේ නැහැ. අනික් අයගේ තරහ ගියත් ඒක ඉබේම එයා දරා ගන්නවා. ඊට පස්සේ එයාත් හැදෙනවා. ආදර්ශමත් වුණාම කොච්චර හොඳයි. ඒකමයි අපි කල්පනා කරන්න ඕන. හැම තිස්සෙම බලන්න ඕන අපි හැදිලා අනුන් හදන්න. අපිට බෑ අනුන් හදලා අපි හැදෙන්න. කිසි දවසක අනුන් හදන්න යෑම නිරර්ථක වැඩක් නැති හරයක් නැති දෙයක්. අපිට අපි හදාගන්න පුළුවන්. අපි සංවර වෙන්න ඕන. අපි ශික්ෂණය වෙන්න. අපි යහපත් වෙන්න. අපි සත්‍යක්‍රියාවක් කරන්න. එතකොට අනික් අයටත් ඒකේ බලය ඒකේ අර සුදු කිරණ ශක්තිය අනික් අයටත් යනවා. ඒ නිසා අපිට බෑ අනුන් ලැබුවා මේක කියවන්න කරන්න. අපි ඉස්සෙල්ලා කරලා ආදර්ශමත් වුණාම ඒක හරිය.
එහෙමයි සෝනස්.
ගෞරවණීය පූජනීය අරහතුන් වහන්සේ, බොහොම බැගෑපත්ත මම ඉල්ලන්නේ. මගේ ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. මම මාර්තු මාසේ පන්සලේ උපාසක දානේ. ඉතින් ඒ හාමුදුරු ටිකක් දැන් ප්‍රශ්න මම මෙතෙන්ට එන එකට, මේ භාවනා මධ්‍යස්ථානයට මම ඒ අවස්ථාවේ හිතුවා මාර්තු මාසේ උපාසක දාන දෙන්නේ මමයි තව තුන් දෙනෙකුයි එකතු වෙලා. මම කරුණු හතර පොත් හැම උපාසක අම්ම කෙනෙක්ටම හැම උපාසක තාත්ත කෙනෙක්ටම දෙනවා පොත. පොත හාමුදුරන්ට අනික් ලොකු පොට්ටි කියලා පූජ කරනවායි කියලා. ඒක ඒ කට්ටිය ප්‍රයෝජනයක් නොගත්තොත් මට පාපයක් අත් වේවිද? දීම සුදුසුද දීම නුසුදුසුද?
ඒක ඉතින් ඔයාට කියන්න බෑ ප්‍රයෝජනයක් ගනීද නොගනීද කියලා. සමහර විට යම් පුබ්බේත කටපුඤ්ඤතා ශක්තියක් තියෙනවා නම් යහපත් චේතනාව අනුව පොතක් දුන්නාම ඒකේ තියෙන හොඳ කරුණු ගනි. කර්මයක් තියෙනවා නම් අර වැහිලා නම් ওই පොත පෙරලා බලන එකකුත් නැහැ. නමුත් පොත තියෙනවා, කවදා හරි කවුරු හරි පොත බලයි ඉස්සරහට. ඒක නිසා ඒක කවදා හරි කාට හරි යහපතක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක වරදක් නෙමෙයිනේ, තමන්ගේ චේතනාව යහපත්නේ, තමන්ගේ චේතනාව පිරිසිදුනේ. ඉතින් ඒක නිසා එකෙන් වරදක් වෙන්න, තමන්ට අවඩක් අසාධාරණයක් වෙන්නෙම නෑ. හරි දේ හරි විදිහට කළා. වැරදියක් කළොත් ඒක තමන්ට ආපහු වෙනවා.
තවත් ප්‍රශ්නයක් තියෙනවා හැමදෙනේ. මම අර පොතක් කියවලා ඊට පස්සේ මම දානේ දුන්නේ, මම දෙන මාසේ දානේ දුන්නේ කරෝල උඹල කඩවක් නැතුව. නමුත් මම දාන කීපය දුන්නට පස්සේ ඒක වංශරෙන් කිව්වා අහල් මැස් එක්කන් නැතුව අපිට දාන ගන්න බෑ කියලා. ඊට පස්සේ නැවතත් මම පටන් ගත්තා මේ මොන
අහල් මැස් කරෝල මස් මාළු දෙන්න.
මස් මාළු නම් දෙන්න, මස් දෙන්නේ නැහැ අපේ හැමදෙනේ. එහෙම දෙන්න පටන් ගත්තා. දැන් මට දැන්
ඒක හැබැයි දැන් අර හාමුදුරුවන්ටයි ඉල්ලලා ලබා ගත්තේ.
ඉල්ලලා අපේ හාමුදුරුවන්
ඉල්ලා නම් අදින්නා දාණයටත් අහු වෙනවා, පානාතිපාතයටත් අහු වෙනවා, කාමෙන් සුමිච්චාචාරයටත් අහු වෙනවා, මුසාවාදයටත් අහු වෙනවා. අර පන්සිල්ම කැඩෙනවා. තේරුණාද? ඉල්ලලා ලබා ගත්තා නම් කෙලින්ම මස් මාළු වගේ දෙයක් අදින්න ආදාන. මේ හොරකම් කිරීම විතරක් නෙමෙයි අදින්න ආදාන. නොදුන් දෙයක් ඉල්ලලා උපාදානය කරගත්තා නම් අදින්න. දින්න කියන්නේ ඔයා කැමැත්තෙන් දුන්නා නම් ඒක දින්න. ඉල්ලලා ලබා ගත්තා නම් ඒක අදින්න. උපාදානය කරගත්තා නම් ඒක අදින්න. උපාදාන කියන එකයි අදින්න ආදාන. ඉතින් ඒක නිසා ඒකේ දැන් ඒ වුණත් ඔයා කරන්න ඕන යහපත් චේතනාවක් ඇතුව ඔයා තීරණය කරලා දාන දෙන එක දෙන්න ඕන. එහෙම නැත්නම් දාන අපිට කරන්න දෙයක් නැහැ. ගත්තත් නොගත්තත් ඒ යහපත් දේ යහපත් විදිහට දෙන්න ඕන. වරදක් නොවන විදිහට තමන්ටත් ඒ දාන ගන්න අයටත් වරදක් නොවන විදිහට පුරුදු කරන්න ඕන. එතකොට හරියනවා. මිනිහෙකුට මස් මාළු නොකා ඉන්න පුළුවන් ඕන තරමක්. තේරුණාද? මස් මාළු නොකෑව කියලා මැරෙන්නේ නැහැ. මේ අල ගෙඩි වර්ග, මුල් වර්ග, ඇට වර්ග, ධාන්‍ය වර්ග, කොළ වර්ග, අල වර්ග ඕන තරම් තියෙනවා මේ රටේ කන්න බොන්න තියෙනවා. ඒක නිසා අර මස් මාළු කන්න තියෙන්නේ රස පෙරේතකමක්, රස කෑදරකමක්, රස මජරිකමක්, රස ආසාවක්, රස තෘෂ්ණාවක්, අනුන්ගේ ලේ රස බැලීමේ පුරුද්ද. ඒ පුරුද්දෙන් සියලු මිනිස්සු මාර්ගය යන වෙන් වෙන්නුව. ඒකෙන් කාටවත් යහපතක් නැහැ, අයහපතක් මිසක්. ඒ නිසා දැන් අපි අර හරක් මුදවන්න මිනිස්සු කතා කල්පනා කරනවානේ. දැන් අර මරණයටපත් වෙලා තියෙන හරක් මුදවන පින්කමක් කියලා. අපි ඒක නෙමෙයි කළ යුත්තේ. කළ යුත්තේ බෞද්ධයෝ හරක් මස් කෑම නවත්වාම අර හරක් මරන්නේ නැහැ, විකුණන්නේත් නැහැ. ඊට පස්සේ හරක් මරන්න බෑ, වැඩක් නැහැනේ මරලා. විකිනෙන්න විකුණන්නේ නැහැනේ කන්නන්න. ඉතින් ඒක නිසා හේතුව මොකද්ද? හේතුව මස් කෑම. හේතුව අයින් කළාම ඵලයේ වූ හරක් මරණයක ප්‍රාණඝාතය නවත්තයි. මේකයි කරන්න ඕන. ඒ නිසා බෞද්ධයන්ට උගන්වන්න ඕන හේතුව හොයලා හේතු අයින් කරන්න. එතකොට ඵලයෙන් යහපත් පැත්තට ඵලයෙන් මිදෙනවා. නමුත් අද කරන්නේ ඵලය අල්ලගෙන සියලු මිනිස්සු අර ඵලය අල්ලගෙන දඟලන්න පුරුදු කරලා තියෙන ඒක ආගම. දැන් අර හරක් කොච්චරම දැන් මුස්ලිම් මිනිහට මෙතන ඉන්නවත් දන්නේ නැහැ මුස්ලිම්මයි හිටියත් කමන්නේ. දැන් අර එක හරකෙක්ක මස් විකුණලා ගන්න පුළුවන් වගේ දෙගුණයක් ගන්නවා අර හරක නිදහස් කරන්න. ගන්නවද නැද්ද? දෙන්නෙක්ව ගෙනල්ලා මරන ඊගාව සැරේ. ඈ ඉතින් ඒක නිසා මේක ඔය හරක් මුදවා නිදහස් කිරීම නිකම් මේ ලෝකයට ප්‍රකාශයක් කළාට ඒක කිසිසේත්ම මේ මස් කණ එකෙන් නවත්තන්න හරක් මරණ එකෙන් නවත්තන්න කිසිසේත්ම උපකාරයක් වෙන්නේ නැහැ, උදව්වක්මයි වෙන්නේ. ඇයි ඒ මිනිහා තව තවත් හත්තු ගෙනල්ලා තව තවත් මරන්න ඒ සල්ලි ප්‍රයෝජනෙට ගන්නවා? ඉතින් ඒක නිසා ඒක කිසිසේත්ම පුණ්‍ය පින්කමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි හේතු අයින් කළොත් ඵලයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. කරන්න ඕනකම තියෙන්නේ අපි බෞද්ධයාට මේ මස් කණ එක පුළුවන් තරම් නවත්තන්න මේකේ තියෙන ආදීනවාංශ පෙන්වලා දීලා මේ එළවලු පළතුරු ඕන තරම් මේ රටේ කන්න තියෙනවා. ඒක පෙන්වන්න. ඒක නිසා යම් කිසි පන්සලක හාමුදුරු නමක් මස් කන්න ඕනයි කිව්වනම් ඒ එයාගේ කර්මයක්. ඒක වැරදිද?
අපේ ගෞරවනීය අරතුන් වහන්සේ දැන් මේ අවස්ථාවේ මට හිතුණා හරකෙක්ගේම නිදාස් කරන්න කියලා අපෙන් ආධාර ඉල්ලුවම අපි අපට හැකි පමණින් කීයක්ම හරි දෙනවා. ඒකෙන් අපට පාප කර්මයක් සිද්ධ වෙනවද නැද්ද?
පාප කර්මයක් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. හැබැයි ඒකෙන් කුසලයක් නම් වෙන්නේ නැහැ. ඒකෙන් කුසලයක් කිසිසේත්ම වෙන්නේ නැහැ. සමහරට පුණ්‍යාභි සංකාරයක් වෙන්න පුළුවන්, පුණ්‍ය කර්මයක් වෙන්නත් පුළුවන්. නමුත් මොකද යහපත් චේතනාව තියෙන නිසා. නමුත් ඒ සල්ලි කාටද දෙන්නේ? අර මුස්ලිම් කාර්යයට, අර හරක් මරණ මිනිහට. ඊට පස්සේ ඒ සල්ලි අරගෙන ඒ මිනිහා මොකද කරන්නේ? ඒ මිනිහාගේ රස්සාව තව වැඩි දියුණු කළ තව මස් කඩයක් දායි, තව පැත්තක තව හරක් මරණ. ඉතින් ඒකට අපි උදව්වක් උපකාරයක් කළා වෙනවා වක්‍රම. ඉතින් ඒක නිසා ඔය හරක් මරණ එක නවත්තන්න කරන වැඩේ යහපත් චේතනාවක් ඇතුව කරනවා නම් කරන්න ඕන. අපි අපේ බෞද්ධයන්ට පන්සලට එන සියලු අයට තමන් මස් නොකා අනුන්ටත් මස් නොකන්න උපදෙස් දෙන්න ඕන. අපි අවවාද දෙන්න ඕන. මේක හේතුඵල ධර්මයේ කියා දීලා පාර පෙන්නන්න. එච්චරයි.
තවත් පොඩි ප්‍රශ්නයක් දෙන අපේ හැමදෝනේ. මම සාමාන්‍යයෙන් මගේ ගෙමුදුල මම ටිකක් පිරිසිදු තියාගන්න මම අර වල් පැලේම ආවම හැමතිස්සෙම උගුල්ල දානවා.
ඒව උදුරන්නම ඕන. ඒව තියාගන්න එපා. වල්පැල වලින් වැඩක් නැහැ. ප්‍රයෝජනවත් ගහක් අඩු ගානේ ලස්සන වෙන මලක්වත් පිපෙන, එහෙම නැත්නම් Tamanට කන්න බොන්න හදා ගන්න ගහක් කොලක් පැලයක් තිබ්බ හැට ඒව හොඳයි. ඒව හදා ගන්න. වල්පැල උදුර දාන්න. ඒකම තමයි හිතේ තියෙන කිලුටු දේ වල්පැල. ඒව උදුරන්න හොඳ ඒව තියාගන්න. ඒකම තමයි මෙතත්. ආනපානත් ඒකමයි.
ස්වාමීන් වහන්සේ දීර්ඝායස වේවා.
ස්වාමීනි අරහතුන් වහන්සේ අවසරයි. මම මේ ප්‍රශ්නය අහන එක පිළිබඳව ඔබ වහන්සේගෙන් සමාවයද සිටිනවා. මේ මස් පිළිබඳව කතා කිරීමේදී අනුභවයේ නෙවෙයි මම කතා කරන්නේ. අපි බැරි වෙලාවත් මේ සත්තු නොමැරීම, අතහැරීම, මැරීම, අතහැරීම, නොමැරීම, ඒ තුළ මේ සත්තුන්ගේ මහා වර්ධනයක් වුණොත් අපිට ජීවත් වෙන්න
තැන. ඒක ස්වභාව ධර්මයෙන් ඒක ක්‍රියා කර බුදුහාමුදුරුවෝ ඒක ස්වභාව ධර්මයේ කියා දුන්නා. දැන් මූදේ මාළු අනවශ්‍ය විදිහට වර්ධනය වුණොත් මොකද වෙන්නේ? අර සුනාමියක් වගේ මූද ගොඩ ගහලා සත්තු ඔක්කොම
විනාශ වෙනවා.
ඒවා අර මේ චතුර්කෝටික මාංශ.
එහෙමයි.
ඒවා මේ නැවති කිරීම බුදුහාමුදුරුවෝ කවදක්වත් ඒවා චතුර්කෝටික මාංශ හැටියට කිව්වා.
එහෙමයි.
හතර කෙරවලම පිරිසිදු මාංශ.
ඒ
වගේම යම් කිසි සතෙක් වැඩි වෙනොත් ඒක ස්වභාව ධර්මයෙන් තියෙනවා ඒ සත්තු විනාශ වෙන්න ක්‍රමයක්.
පාලනේ එහෙමයි.
ඒක ස්වභාව ධර්මයේ ඒක නීතිය, නියාම ධර්මයක්. ඒක නිසා මේක මේ බැලන්ස් එකක් පවත්වා ගන්න සියලු ස්වභාව ධර්ම කටයුතු තියෙනවා.
එහෙමයි.
ඒක ඒක ඒ වෙලාවට ඒක සිද්ධ වෙයි. අපි ඒකට බලපෑවොත් අපි ඒකට කෘතිම ක්‍රියා කළොත් අස්වාභාවික ලද්දේ අපිට කර්මයක් හැටියට ඒක උරුමයි.
එහෙමයි.
ඉතින් ඒක නිසා කොහෙවත් එහෙම වැඩිවීමක් වෙන්නේ නැහැ.
එහෙමයි.
මේ වැඩිවීම වෙන්නේ හේතුවක් ඇතුවම.
එහෙමයි.
ඒ නිසා හේතුව නැති කරන්න උත්සාහ ගත යුතුයි.
එහෙමයි.
හේතුව කරන්නේ අපි මේ දන්නා මිනිස්සු. ධර්මය දන්නා මිනිස්සු හේතුවෙන් විදී නිදහස් වෙන්න පුළුවන්.
එහෙමයි. ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා.
අති පූජනීය ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්නය බීජ නියාම පිළිබඳ. මිනිස් උත්පත්තියක් ලබන විට ඒ ගැන කාරණයක් දැන ගැනීමටයි, මෑටයක් සිටිවුවොත් මෑවලක් මිසක් කොයන් ගසක් නොවින්නාක් මෙන් මනුෂ්‍ය උත්පත්තියක් වීමේදී මවුපිය අනිකුත් කරුණුකාරණා එක්රැස්වෙලා උපත්තිය ලබන බිලිඳාගේ ක්‍රමයෙන් වයස වැඩීගෙන යනකොට ගති ගුණ කියන කාරණය සමාජයේ පවතින විහාරික මතය අනුව එක්කෝ පියා වගේ ගතිගුණ එනවා, පියාගේ ලක්ෂණ එනවා, නැතිනම් මවගේ ගතිගුණ එනවා, මවගේ ලක්ෂණ එනවා. ඔහොම දෙදෙනගේම ලක්ෂණ නැතුවත් මිනිස් නැත්තන් සත්වයෙක් මිනිස්සෙක් උත්පාදනය කරලා ක්‍රියාකාරීත්වය ගෙනියන මේකට හේතුව මොකද්ද?
මේක දැන් දරුවෝ කවුරුත් මිනිහෙක් වෙලා ළමයෙක් වෙලා ඉපදිනවා නම් කොටස් දෙකක් තියෙනවා. පළමු කොටස ඒ පුද්ගලයා අර දීගංවා දීර්ඝ සංසාරයේ අතීතයෙන් ගෙනාපු හොඳ හෝ නරක හෝ පුබ්බේට කට හෝ පුබ්බේට පාත පාප ශක්තියක් තියෙනවා. ඊට පස්සේ දැන් ඉපදුනාට පස්සේ අවුරුදු තුනක් විතර යනකොට අර ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටං කියන කොටස අර දීර්ඝ සංසාරේ ගෙනාවට වඩා බලවත් වෙනවා. මේකට බුදුහාමුදුරුවෝ උපමාවක් දුන්නා. ගිරාපැටව දෙන්නෙක් ගිරවෙකුගේ බඩින් අරබිත්තර දෙකකින් ආවා. එක ගිරවෙක් ගියා උපාසක ආරාමයකට. එක ගිරවෙක් ගියා හොරු රැලකට. එතකොට අර උපාසක ආරාමයට ගිය ගිරවට ආශ්‍රය කරන්න ලැබුණේ යහපත් අය. හොරු රැලට ගිය ගිරවට ආශ්‍රය කරන්න උනේ අර වැරදි අය. එතකොට ඒක ඒගොල්ලන්ට අර ගිරාව උපතින්ගෙන ආපු එකද බලවත් උනේ දැන් මේ පස්සේ ආගන්තුකව පුරුදු අර ජීවිත කාලය පුරුදු කරගත්ත ගතිද. මේක තමයි වෙන්නේ. ඒ නිසා හැම කෙනෙකුටම පරිසරය බලපානවා. ඒ පරිසරයට අදාළව අර ගෙනාපු කර්ම ශක්තියට වඩා දෙයක් අලුතෙන් රස්සංවා හැටියට එනවා. හැබැයි අර දීගංවා තියෙනවා නම් යහපත් පුබ්බේට කට පුණ්‍ය ශාශක්තිය කොමාරි එතනින් පරිවර්ජනා පාතබා කියලා මග හැරලා වෙන් වෙලා යනවා. ඒකත් කර්ම ශක්තියක්. ඉතින් ඒක නිසා මේකේ මේ ධර්ම නියාමයේ කර්ම නියාමයේ බීජ නියාමයේ ඍතු නියාමයේ චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙනවා. ඒවා අපිට නියාම වෙනස් කරන්න බෑ. ඒවා නියති. හැබැයි අපි තේරුම් ගන්න ඕන අර නරක තැනින් නරක දෙයින් ඉවත් වෙලා හොඳ තැනට යන්න. තීනි දුෂ්චරිතයෙන් ඉවත් වෙලා තීනි සුචරිතයට යන්න. තමන් යම් කිසි තැනක අපි හිතමු පදිංචි වෙලා ඉන්නවා නම් මුළු ගමේම මිනිස්සු හොරු බොරුකාරයෝ වැරදිකාරයෝ. ඈ අපි එතනින් පුළුවන් තරම් ඉක්මනට අයින් වෙලා එතන ඒ වගේ කොයි තරම් යහපත් කියලා හිතුවත් වර්ධිනාගන් තිබුණත් එතනින් ඉවත් වෙලා අර හොඳ මිනිස්සු ඉන්න තැනකට පුළුවන් නම් ඒකත් බාහිර බලපෑම. ඉතින් ඒක නිසා ඒක ධර්මතාවේනොත් ක්‍රියාත්මක වෙනවා. Tamanට අර යහපත් සිතුවිලි එනවා නම් කොයි විදිහෙන් හරි ධර්ම නියාමයට අදාළව Taman හොඳ තැනකට යනවා. හොඳ මිනිසුන්ට එක්කව වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ මෙතෙන්ට එන්නේ ඔය නොයෙකුත් දේවල් පාපකම් කරපු මිනිසු මෙතෙන්ට ආවට පස්සේ මෙතන එහෙම එකක් නැහැ. මෙතන නරක මිනිසු නැහැ. මොකද වෙන්නේ? දැන් හොඳට දවස ගානේ හොඳට රුපියල් 10 15000 20 දවසට වියදම් කරලා බීපු මිනිසුත් මෙතෙන්ට ආවා. සදාටම සහ මුලින්ම බීම නැවැත්තුවා. මොකද වුනේ? ඊට පස්සේ මේ බීමේ ආදීන වානිසංශ දැකලා බීම නතර කළාට පස්සේ ඒ මිනිස්සු යහපත් වෙනවා. අර මේ ඒක නිසා ඒ කොච්චර අතීතයේ වගේ දේවල් තිබුණත් හොඳ යහපත් පරිසරයක් සතන් සමාගමෝ කියන එක තේරුම් ගත්තා නම් ඒ අනුව තමන්ගේ හිතේ තියෙන කෙලෙස් අයින් කරලා හොඳ පැත්තට එන්න පුළුවන්. ඒකට බලපානවා තමන්ගේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය හොඳ පැත්තට යන්න, පුබ්බේතගත පාපී අකුසල් ශක්තිය නරක පැත්තට යන්න. ඒ වගේමයි සමහර මිනිස්සු මේ කොච්චර හොඳ පවුල්වල ඉපදුනත් කොහට ගිහිල්ලා එකහුවෙන්නේ? නරක, හොර, කපටි, තක්කඩි වැඩ කරන. ඒක අර පුරුද්ද නිසා, පුහුණුව නිසා සහ කර්ම ශක්තිය නිසා ඒ පුද්ගලයන් ඒ පැත්තට ඇදෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා අපි මේක පුළුවන් තරම් අපි කල්පනා කරලා අපිම යහපත් දේ කරන්න ඕන, යහපත් දේ නොකරන්න ඕන. ඒ නිසා යහපත යහපත පිණිසමයි, අයහපත අපලය පිණිසමයි කියන එක තේරුම් ගන්න.
අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ සඳහන් වෙන පස්මහා බැලුම් විශේෂයෙන්ම කුලය බැලීම සම්බන්ධයෙන් තියෙන ධර්මතාවය පැහැදිලි කරන්න.
ඔය කියන කුලය කියන එක මේ අපි අද හිතන කුලය නෙමෙයි. තේරුණාද? ඔය පස්මහා බැලුම්ම ඔය පදපරම වචනයක් නෙමෙයි. තේරුණාද? අද ඔය කියන්නේ පස්මහා බැලුම් මේ පදපරම විදිහට. දැන් බැරි වෙලාවත් එදා හිටියා, දැන් එදා බෝසත්තුමා ඉපදින කාලේ බ්‍රාහ්මණ කුලය තමයි අර ඔයෙන්ද උපදුනයි කියන්නේ බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මයාගේ මුකේ. අර ඊට පස්සේ අර ශාස්ත්‍රීය ඉපදුනේ මුකෙන් නෙමෙයි. ඈ, ඉතින් ඒක නිසා දැන් මේක ඔය කුලය කියන එක නෙමෙයි, ඔතන ඔය කියන පදපරම කුලය නෙමෙයි. එදා නමුත් මේ රජ ගෙදරක උපදුනා නම්, රජ වංශයක උපදුනා නම් ඒ අය කියන්නේ පිළිගත්තා. පිළිගත්තද නැද්ද? දැන් සියලු දෙනාගේ වංශයෙන් සුද්ධෝදන රජුරුවන්ට දාව මෙම රාජ කුලයෙන් රජ ගෙදරින් පැමිණ මහණ වූ. ඒක නිසා ඒක තමයි කුලය. ඒකයි ඒක කවුරුත් පිළිගත්තා. ඉතින් ඒක නිසා කවුරුත් පිළිගන්නා තත්වයට පත්වීමයි ඔය පස්මහා බැලුම් වලම තියෙන්නේ. ඔය අපි හිතන පද පරමාර්ථයට වඩා බොහොම ගැඹුරු අර්ථයක්. අර දීපය දේශය කියන එකත් කාලය කියන ඒවත් ඊට වඩා හුඟක් වෙනස්. දැන් බුදු කෙනෙක් බෝසත් කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ මේ මිනිස්සු 10 දෙනෙකුට විතර ධර්මයේ ගියා දීලා මිනිස්සු 10 දෙනෙක් විතරක් නිවන් දක්කන. කොයි කාලයකද බුදු කෙනෙක් ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ? පිම්පිරු මිනිසුන් සිය දහස් ගණන් නෙමේ, ලක්ෂ ගණන් ඒ නිවන් මගට සුදුසු තත්වයේ පිම්පිරු මිනිසුන් ඉන්න කාලෙකයි. ඒකයි අර දීපය දේශය කාලය බලුවයි කියන්නේ. ඒ මිසක් ඔය පද පරම විදිහට කියපු අර්ථයක් නෙමේ මේක. දැන් ඔක්කොම කියන්නේ පද පරමාර්ථයට. නමුත් ඔගේ තියෙනවා ඊට වඩා ගැඹුරු පරමාර්ථ අර්ථයක් ඔය සියලු වචනවල පදවල.
ආගේතුන් වහන්ස, යම් කිසි ගිහි උපාසක මහත්මයෙක් හරි උපාසිකාවක් හරි සෝවාන් මාර්ගයකට හෝ සකෘදාගාමි අනාගාමි හරි මාර්ගඵලයකට පත් වෙලා ධර්ම දේශනාවක් කරනකොට සම්මතයෙන් මහාන කෙනෙක් හරි මෙහෙණි කෙනෙක් හරි නැත්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් හරි සිල් මාතාවක් හරි වන්දනාමාන කළොත් ඒ වැඳුන් ලබන තැනත්තාට අවඩක් වෙනවද වඳින තැනත්තාට අවඩක් වෙනද කියලා පහදා දෙන්න.
ඒක දෙපැත්තක්ම බලන්න ඕන. සම්මතයත් රැකගෙන පරමාර්ථයත් රැකගන්න ඕන. ඒ නිසා සාමාන්‍යයෙන් සම්මතයෙන් මහණ වූ කෙනෙක් හෝ මෙහෙණි වූ කෙනෙක් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි වුණත් අර නන්දා මාතාව අනාගාමි වෙලා හිටියා මහණ මෙහෙණ කවුරුවත් වඳින්න ගියේ නැහැ. ඒ වගේම වැඳුම් ගන්නෙත් නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් සම්මතයෙන් මහණ වෙලා හිටියානම් අර යම්කිසි කෙනෙක් මගපල ලැබුවත් එයා කොහොම හරි ඒක පරිවර්ජනා පහත බා මග ඇරලා ඒ වැඳුම් ගැනීම නවත්වනවා. ඉතින් ඒක දෙපැත්තම තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම මගපල ලැබූ කෙනෙක් තේරුම් ගන්න ඕන මේ සම්මතයෙන් මහණ වූ කෙනෙකුගෙන් වැඳුම් ගන්න හොඳ නැහැ. මෙහෙණි නාන්සි කෙනෙක්ගෙන් හෝ සිල් සාමුදුරු නමක්ගෙන් හෝ මගඵල ලැබූ ගිහියෙක්. හැබැයි මගඵල ලැබූ ගිහියෙක් අර සම්මතයෙන් මගඵල නොලැබූ භික්ෂුන් වහන්සේ කෙනෙකුට වඩා භික්ෂුණීන් වහන්සේ කෙනෙකුට වඩා නියත සම්බෝධි පරායනයෙන්ම සසර දුකින් මිදී නිදහස් වුණා. ඒක දන්නේ තමා. ඉතින් ඒක නිසා සම්මතයකුත් තියෙනවා. ඒ නිසා සම්මතයක් තියෙනවා පරමාර්ථයක් රැක ගන්න ඕන. දෙකම දෙපැත්තම තේරුම් ගන්න ඕන. ඒ නිසා යම් කිසි කෙනෙක් වඳින්න එනවා නම් ඒක පරිවර්ජනා පහතබ්බා කළා එකෙන් මිදෙන්න ඕන. ඒ වගේම සම්මතයෙන් මහණ වූ කෙනෙකුත් තේරුම් ගන්න ඕන ගිහියෙකුට නොවැඳිය යුතුයි. මොකද බලා ඉන්න මිනිස්සු ඒකට දැන් ඔබ වහන්සේ වගේ ප්‍රශ්න කරා.
වහන්සේ නිරෝගී සම්පත් ලැබේවා.
අති ගෞරවනීය අරහතුන් වහන්ස, ධම්පදලේ මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව
අමා මට වඳින ගාථාව කියලා ඉගැන්නේ.
ඔව් ඔව්. එතකොට මේක මේ තියෙන්නම ප්‍රාර්ථනා ගාථාව කියලාමයි
තියෙන්නේ. ඔව් එහෙමමයි කියන්නේ. ඕක කිසිම ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඕක අදිඨානය.
අදිෂ්ඨාන
මම මේ කරපු පුණ්‍ය කර්මයේ අදිෂ්ඨානේ මගේ හිතේ තියෙන රාගය ద్వේෂය මොහේ ඉවත් වෙලා විතරාගී විතදේශී විත මොහී තත්වයට පත්වන්නට මේ පුණ්‍ය ශක්තිය මට උපකාරයක් වේවා කියලා අදිෂ්ඨාන. ඒකයි උගන්වන්න ඕන. නමුත් කියා දෙන්නේ මොකද අර සියලු බාල මිනිසුන්ගෙන් අයින් වෙලා හොඳ පඬිත මිනිස්සු මගේ ආශ්‍රයයට ලැබේවා කියලා කියාදේ. එහෙම නේද?
එතකොට මේ අරහතුන් වහන්සේ මේක හඳුන්වන්නේ කොහමද? පොතේ තියෙන ප්‍රාර්ථනා ගාථාව කියලානේ.
දැන් මේක වැරදි. මේක අදිෂ්ඨානයි.
අපි මේ
ගාථා මේක මේ කුසලය පූර්ණේ කරගන්න උපකාරවන අදිෂ්ඨාන ගාථාව.
කුසලය පූර්ණේ කරගන්නවන
අදිෂ්ඨාන. මේ කුසල අස්ස මේ කරන්නේ මොකද්ද? අර බාල සමාගම ඉවත් කිරීම කුසල අස්ස. කුණුසලයර අස් කිරීමයි බාල සමාගම හිතෙන් ඉවත් කළා. මා කියන්නේ සහ මුලින්ම සදාටම මිදී නිදහස් වෙනවා බාල සමාගමේ. ඒ කියන්නේ කුසලස්ස උපසම්පදා කියන එකට තව වචනයක්. කුසලස්ස උපසම්පදා සමානයි මා මේ බාල සමාගම.
පැහැදිලි අරහතුන් වහන්සේ. ඊළඟට මේ මට ඇති වෙච්ච හැඟීම තමයි මේ ධම්සභා මණ්ඩපේ ඉන්නකොට අරහතුන් වහන්සේ දැන් අපි ඉන්නේ බැලුවම පෙරපාසලේ. ධම දැනුම අතින් බලනකොට අපි පෙරපාසලේ.
අපේ මේ මහාචාර්යතුමත් කිව්වා ඔක ඇහිලා.
දැන් අපේ දැනුම දිහා බලනකොට අපි කොහෙද හිටියේ කියලා දැන් අපිටම තේරෙනවා ගැ.
ඒක ඉතින් දැනුම දැක්මක් ලබා ගන්න.
දැක්මක් තිබුණේම නැහැ.
ඔව් දැක්මක් ලැබෙන්න තමයි ලබා ගන්න තමයි ආවේ. ඒක නිසා දැන් දැක්කාම ඇත්ත ඔක්කොම හරියන්නේ.
හරියන්නේ. ඊළඟට මේ අද තමයි ඔබ වහන්සේගෙන් මේ පැහැදිලිව දැනගත්තේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර කියන එකේ ධර්මාර්ථය.
කොහේවත් ආගමේ උගන්නන්නේ නැහැ දන්නේ
නැහැ
නේ නම නන් තුන තියෙන වචන තුන පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර හොඳ නැහැ ඒවා අකුසල් ඒවා නොකළ යුතු දේවල් කියලා කියනවා එච්චරයි නමුත් මොනවද පුඤ්ඤාභිසංකාර කොහොමද වෙන්නේ මොනවද අපුඤ්ඤාභිසංකාර මොනවද අනිඤ්ඤාභිසංකාර කියලා විග්‍රහයන් තියෙනවා ත්‍රිපිටකයේ මාගදී නමුත් මේවා කියලන්නේ කියන්නේ
ඊළඟට මේ තියෙන
කියලා දුන්නොත් ආගම ඉවරයි එතනින්ම ආගම එතනින්ම
ඉවරයි
ඉවරයි ඒකයි හේතුව
ඊළඟට ආරාධුන් වහන්සේ මේ බෝධතානන් වහන්සේ මේ සුජාතාවගේ කිරිපිඩු වළඳගෙන ගිහිල්ලා මේ නිරංජනාවට පාත්‍රය දැම්මයි කියන උඩුගම් වලා ගියයි කියනවා
ඒක හරි ඒක ඇත්ත
ඒක ඒක සත්‍යයි
ඒක සත්‍යයක් එහෙම තමයි මේකේ චේන් එකක් තියෙනවා දැන් මේ කාශ්‍යප බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණ බෝධීන් වහන්සේ මොකද්ද නිග්‍රෝධ නුග රුක එතනින් තමයි ගෞතම බුදුහාමුදුරුව අර සිද්ධාර්ථ කුමාරයා හැටියට අවසානෙට එතනින් අවසාන දාන වලින්දලා පාත්‍රේ පා කරලා අර අලුත් බෝධියට ආවා. මොකද අලුත් බෝධිය ඇහැටු බෝධිය. ඉතින් ඒක නිසා ආයි මතු කවදාහරි බුදු වෙනවා නම් බුදු කෙනෙක් අර ඇහැටු බෝධිය ගාවදී අවසාන දාන වලින්දලා ඊට පස්සේ අලුත් නා බෝධිය ගාව බුදු වෙනවා. ඊළඟට බුදු වෙන්නේ නා බෝධියක් ගාව.
ඊළඟට තියෙන ප්‍රශ්නේ මේ අරයතුන් වහන්සේ මේ බෝධතනන් වහන්සේ මේ බුදු වෙන දවසට ඉස්සරින්ද මේ සීන වගේ දැක්ක කියන සීන 16
ඒව සාහිත්‍යකාරයන්ගේ කතා. ඉතින් සීන දකින්න ඇති. ඒව සාහිත්‍යකාරයන්ගේ කතා. බුදුහාමුදුරුවෝ එක්ක සීන කොහොමද සාහිත්‍යකාරයෝ කියන්නේ? ඕවා පස්සේ හදාගත්තා.
ඔබ වහන්සේට දීර්ඝායු.
ඔසරයි ගෞතම ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ගැටලු තුනක් තියෙනවා
මේ ගැටලු තුන පැහැදිලි කරලා දෙන හැටියට ගෞරවයෙන් ඉල්ලා හිටනවා සප්ත බොජ්ජංග වැඩෙන්නේ රාග දේශ මෝහ අයින් කරලා කුසල් රස කළාමද කියන එක
නෑ එකක් ආනපාන සති සමාධිය වැඩෙනකොට හිත පිරිසිදු වෙනකොට සතර සතිපට්ඨානේ පූර්ණ වෙනකොට සතිබොජ්ජං සති සම්බොජ්ජංගය වැඩිනවා. ඒ අනුව සත්බොජ්ජංගය පූර්ණ වෙනවා. කරන්න ඕන මොකද්ද? ආනපාන සති සමාධියේහි පිහිටා කටයුතු කරනකොට සති සම්බොජ්ජංගයේ පටන් සත්බොජ්ජංගයේම භව උදුරා දමන්නට උපකාරක ධර්මහත පූර්ණ වෙනවා. ඒක පැහැදිලිව කිව්වා.
ඊළඟ ප්‍රශ්නේ
ඒක වැඩෙනවා. කරන්න දෙයක් මොකක්වත් නැහැ. කරන්න ඕනේ මොකද්ද? ආනපාන සති සමාධිය නොකඩවා දිගටම ප්‍රායෝගිකව නිවැරදිව යුගනද්දව වඩනවා. එතකොට සතර සම්මාප්‍රදාන පටන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙනවා. කරන්න ඕන එකයි වැඩෙනවා 37. ඒක තේරුම් ගන්න ඕනේ.
සන්නස කෙනෙක් අසනීප වෙච්ච අවස්ථාවක අපි ගිරිමානන්ද සූත්‍රයේ කියනකොට ඒ තැනත්තගේ නම කියලා කිය යුතුද?
දැන් මෙතෙක්කල් මං කිව්වේ ගිරිමානන්ද සූත්‍රයේ මොකද්ද? දැන් ඔය කියන්නේ මොකද්ද? ඔය මහත්තයා ඔය කරන සම්ප්‍රදායට ආය යනවා. කොහොම කමන්නේ ඔහොම යන්නේ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. කරුමේ තමයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ වහලත් දැන් ඔය වගේ ප්‍රශ්නත් අහනවා.
අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස මාය ආවේශ වුණයි කියන්නේ රාග දේශ මෝහ සිතිවිලි ඇතුල්
නෑ ආපහු තමන් කරගත්ත කර්මය තමන්ට ආපහු එනවා. ඒකයි මාය. තේරුණාද?
ගරුණ්‍යරහතින් වහන්සේ මේ භූත හතර කියලා හතරක් තියෙන දැන් වහන්සේ
මොකද භූත හතක්
භූත හතර හතර
සතර මා භූත කියලා භූත හතර
ඒකට මේකට ආකාශ විඥාන එකතු වෙච්චාම
ධාතු
ඡේද ධාතු කියලා ඒක භූත ධාතු හතර වෙනස
භූත ධාතු වෙනවා
භූත ධාතු හතර වෙනස
භූත ධාතු වෙනවා ඊට පස්සේ අටාරස ධාතු වෙනවා භූත හතර කාටත් පොදුවේ තියෙනවා චත්තාරෝ උපාදාය රූපං ඒවා ඒවා ඉන් අපි සංකත හදනකොට සංකාර කරනකොට සම්බන්ධයක් ඇති කරගන්නකොට වෙන්නේ මොකද? ඒවාම ධාතු වෙනවා. තේරුණා? ඒ නිසා භූත හැටියට විතරක් නෙමෙයි භූත ධාතු හැටියට ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා අට්ඨාරස ධාතු හැටියටම ක්‍රියාත්මක. ඊට පස්සේ ඔය භූත ධාතු හැටියට විතරක් නෙමෙයි පුද්ගල යෝගාව තැන්පත් වෙන්නේ ගති හැටියට. ඔය ගති වලටත් මුල අර චත්තාරෝ මහා භූතාමයි. පඨවි ආපෝ තේජෝ වායෝ ඔය සියලු ගති තමයි මිනිසු ගාව තියෙන්නේ. දැන් මිනිසු ගාව තමන්ට අපි හිතමුකෝ තමන් කැමති දේශපාලන පක්ෂයකට අනිමිනියා බනිනකොට අනිමිනියා විරුද්ධව කටයුතු කරනකොට තමන් රත් වෙන්නේ නැද්ද? ගිනි ගන්න නැද්ද? බනින හිතෙන්නේ නැද්ද? තරහ යන්නේ නැද්ද? ඒ මොකද අර පටවි ගතියෙන් අර දේශපාලන ලක්ෂයට අපි බැඳිලා. ඒක ගතිය. ඒ වගේමයි අපි සිංහල මිනිස්සුන්ට කවුරු හරි බැන්නොත් මොකද අපේ ජාතිය නිසා ආගම නිසා දේශපාලන පක්ෂ නිසා කුලය නිසා බලය නිසා නිලය නිසා තනතුරු නිසා අපි පටවි හැටියට ගතියක් හදාගන්න. ඒ වගේමයි තේජෝ වායෝ ගතවිත් ඕකයි. ඒක නිසා මේ ගති හතරත් ඔය ධාතුත් ඔය භූතත් සියලුම දේ එකට ක්‍රියාත්මක වෙනවා. අපි දන්නේ නැතුවට ධාතු භූත ගති සියල්ල එක මුලකින් ආරම්භ වෙච්ච දේවල්. එකයි වෙන්නේ. එකයි බුදුහාමුදුරුව විග්‍රහ කළේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මහා මංගල සූත්‍රයේ එන අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන ගාථාවේ අර්ථය පැහැදිලි කර දෙන්න සිල්ලා.
ඒකත් නැවත අසේවනාච බාලානම් කියන්නේ රාගය ද්වේෂය මෝහය සේවනය කරන්න එපා. වීතරාගී වීතදේශී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සේවනය කරන්න. ඒකයි තේරුම. එතකොට අපිට පුළුවන් පුද්ගලයෝ තීරණය කරන්න එයා බාලයෙක්ද පණ්ඩිතයෙක්ද කියලා. බෑ. අපි අපේ ගාව තියෙන වැරදි ගතිය අයින් කරන්න ඕන. අපේ ගාව හොඳ යහපත් නිවැරදි ගතියක් පවත්ව ගන්න පුළුවන්. අපිට අනුන් ආදන්නත් බෑ. අනුන් ආශ්‍රයෙන් අර පරිවර්ජනා පාතබ්බා කරන්න පුළුවන්. නමුත් ඔය අසේවනාච බාලාංකය අසේවනය කියන්නේ මේ වැරදි ගති බාල ගති සේවනය කිරීමයි අයින් කරන්න ඕන. යහපත් ගති සේවනය කිරීමයි අපි කරන්න ඕන. ච කියන ච තියෙනවා එතන. අසේවන අච්ච බාලාන පණ්ඩිතා නංච සේව ච කියන්නේ හිතෙන් තමන්ගේ තුල තියෙනවා. බාහිර පුද්ගලයෙක් නම් ච කියලා දාන්න බෑ.
අපවංශයට දීර්ඝය
ඔය මාගදී භාෂාවේ තියෙන බොහෝ දේවල් කිසිම අර්ථයක් ධර්මයක් නිරුක්තියක් පටිසම්භිදා නොදැන අර පදපරම විදියට පරිවර්තනය කළා. දැන් බාලියෝ ආශ්‍රය කරන්න එපා, හොඳ පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න. පණ්ඩිතයෝ කවුද, බාලියෝ කවුද කියලා කොහොමද දන්නේ? ඈ ආශ්‍රය කරගෙන යනකොට තමයි අර බාල ගති දකින්. ඈ පණ්ඩිතයා කියලා ගත්තට ඒක හරියන්නේ. ඔව් ඒකමයි. ඔව් ඒකම මගුල්සක් වලින් මිදී නිදහස් වෙන්නයි මේ කරන්නේ. නමුත් අද කියන්නේ මගුල්සක් වල හදන්න ඒවම මංගල කාරණයක් වෙයි. ඒ සියලු දේ කන පිට ගහලා බුද්ධ ආගමේ උගන්වන්නේ, දහම්පන්තිවල උගන්වන්නේ, ධර්මයේ විකෘති කරලා අධර්මයේ කරලා මගුල්සක් වල හදන දේවල් ඔය කරුණ. ඔතන මහා මංගල සූත්‍රයේ තියෙන කරුණ 30 ගණනෙම තියෙන්නේ. ඒතන් මංගල මුත්‍තිම. මුත්‍ති කියන්නේ මොකද? මිදී නිදහස්. මොකින්ද මිදී නිදහස් වෙන්න ඕන? මගුල්සක් වලින්. මගුල්සක් වලින් මිදී නිදහස් වෙලා අන්තිම ගාථාවේ තියෙන්නේ මොකද්ද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේම. ඔය අන්තිම ගාථාවේ කියන්නේ මොකක් පිළිබඳ, කවුරු පිළිබඳවද? අරහතුන් වහන්සේ පිළිබඳ. එතකොට අරහත්ත්වයට එන්නයි මේ මංගල සූත්‍රය කිව්වේ. අද මගුල්සක් වල හදන්න මංගල කාරණා හදන්න කියන්නේ අද හොඳ මංගල කාරණා 37කට ඒක පරිවර්තනය කරලා ළමින්ට උගන්වනවා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? දැන් මගුල් ගෙදර මගුල හදන්නයි මේ කරන්නේ මංගල කාරණේ. මගුල්සක් වල මිදී නිදහස් වෙන්න බුදුහාමුදුරුව දේශනා කරපු දේ ඒකම තමයි. අර පින්කමක් කරලා අර නිවන් දකින්න කුසලයක් කරගන්න දේම ඒකම තමයි. අර මංගල කාරණයක් කරලා මිනිසුන්ට කියා දෙන්න. ඉතින් ඒක නිසා සියලු දේ ධර්මයේ තියෙන පැත්ත කන පිට ගහලා ආගමක් හදාගෙන ලෞකිකත්වය යහපත් කරන්න සියලු ආගම් බුද්ධාගම විශේෂයෙන් මේ බුදුහාමුදුරන්ගේ වචනම් පාවිච්චි කරලා මගුල් සක්වලක් හදන්න, එහෙම නැත්නම් යහපත් පැවැත්මක් හදාගන්න, එහෙම නැත්නම් ලෞකිකත්වයේ යහපත් සේපවත්වාගෙන යන්නම ඒ වචන පදම අර්ථය වෙනස් කළා. අටුවාකාරයෝ ටීකාකාරයෝ ධර්මයේ විකෘති කළා. අද නිවන වහලා තියෙනවා. නිවන වැහුවෙම ඔය අටුවා ටීකාකාරයෝ ටිප්පණිකාරයෝ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑව දවසේ ඉඳම්ම කළේ ඒ නිර්මල බුද්ධ ධර්මයට වෙන වෙන අර්ථකථා ලියලා අටුවා ටීකා ටිප්පණි ලියලා විශේෂයෙන්ම විසුද්ධි මාර්ග කාර්යය වගේ මිනිස්සු මේ ධර්මය මේ නිවන් මඟ වහලා ඒ මිනිසුන්ට ඕන දෙයක් අර ලෞකිකත්වය ඒ වගේ මහායානකාරයොත් මේ සියලු දේ කළේ ඔය ඉන්දියාවේ කරපු ගියපු ලියපු දේවල් මේ හලාහල විසමෙන් මුල් මහාවිහාරිකයෝ බැහැර කළත් පසු කාලේ බොහොම ආදරයෙන් වැළඳගත්තා ඒ හලාහල විසමෙන් බැහැර කළපු දේ. එකයි ආගම හැදුනේ. එහෙමයි ආගම හැදුනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කවදක්වත් ආගමකාරයෙකුත් නෙමෙයි, ආගම ශාස්ත්‍රයෙකුත් නෙමෙයි, ආගමක නායකයෙකුත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළ කෙනෙක්, ඒ මිසක ආගමක නායකයෙක් නොවේ. මේක හොඳට තේරුම් ගන්න ඕන.
අවසරයි අරහතුන් වහන්ස, මට මේ තියෙන ප්‍රශ්නයක්. මේ දසබිම්බර මාර සේනාවක් ගැන කියනවා, මේ එක මට පැහැදිලි කරලා දෙනවද?
ඕක මං ඉස්සෙල්ලා මෙතෙන්දිම දැන් කිව්වා, බිමට බර වෙන කරුණු 10ක් තියෙනවා. දැන් මම කියලා ඔය මම කියන කොටසට අයිති ආපෝතේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මම කියන අල්ලගත්තොත් බිමට බර වෙනවා. ඊට පස්සේ මගේ දරුවා, මගේ ඉඩම, මගේ ගේ, මගේ කියන බාහිරේ වැනුත් ඒත් තියෙන මොනවද? රූප වේදනා සංඥා සංකාර, ඒ පහනුත් බිමට බර වෙනවා. ඒ නිසා අධ්‍යාත්මික වශයෙන් කරුණු පහක් පංචස්කන්ධය, බාහිර වශයෙන් කරුණු මගේ කියන බාහිර පහක් 10ම බිමට බර වෙනවා. එකයි දස බිම් බර මාරුත. ඒ දායම මිදී නිදහස් වීම තමයි දස බිම්බර මාර සෙනගකින්. ඒ කියන්නේ උපාදානයේ මිදී නිදහස් වුණොත් දස බිම්බර මාර සෙනගකින් මිදුණ. එච්චර සමා කියන්නේ. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි.
ගරු අරිහතුන් වහන්සේ, සමා වෙන්න ඕනි කවුරුරි අහන්නේ. මේ මට දැනගන්න තියෙන ප්‍රශ්නේ තමයි සද්දස්ස කුල පුත්තස්ස තත්ත්වයට පත්වෙච්ච උත්මේට බුදුන් වහන්සේ බුදු වුණු ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය සහ බෝධිසත්වයන් ඉපදුණු ස්ථානය වැනි ස්ථාන දැක ගැනීමේදී තියෙන මේ ශක්ති සම්බන්ධතාවය.
ඔව්, දැන් බුදුහාමුදුරුවෝ කියපු දැන් මේක. බුදුහාමුදුරුවෝ අන්තිමට පිරිනිවන් පාන්න විනාඩි 5ක් 10ක් තියා ආනන්දහාමුදුරුවෝ මේ පිරිනිවන් පාන්න යන බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානම කොටසේ 95 වෙනි ඡේදයේ තියෙනවා මේ ප්‍රශ්නේ උත්තරය. වෙන කොහෙන්ද මේ ත්‍රිපිටකයේ තියෙන්නේ? බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ දැන් තව විනාඩි 5කින් 6කින් පිරිනිවන් පාන්න යනවා. දැන් ඔබ වහන්සේ මේ ජීවත් වෙලා හිටිය කාලේ ඔය බුදුරුව, බුදුබණ, බුදුහඬ, බුදුගුණ, මේ බුදුබල සියලු දේ පතුරවලා අර මිනිසුන්ට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන සියලු දේ සලසා දුන්නා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවෑන් පස්සේ මේ බුදුගුණ, බුදුහඬ, බුදුබල, බුද්ධ ශක්තිය නැතුව බුද්ධ ශක්තියට අනුගත වෙන්න බැරි කමක් තියනව නේද? ඒ අනුව මිනිසුන්ට මගඵල ලබන්න අඩු ගන්නේ සෝතාපන්න ඵලයටපත් වෙන්නවත් මොනතරම් සද්දස්ස කුල පුත්තස්ස වුණත් බැරි වෙනව නේද කියලා ඇහුවා. ඒ ගමන කිව්වා ආනන්ද හාමුදුරන්ට, මා හේවං ආනන්ද කියලා, චත්තාරි මානි තානාන්, චත්තාරි මානි තානාන්, චත්තාරි මානි කියන වචනෙම තියෙනවා. මානි කියන්නේ එකම දේශාංශක රේඛාවක එක සමාන දුරකින් විහිටි ස්ථාන හතරක බුද්ධ ශක්තිය බුදු බල බුදුහඬ අර අනුගත විය හැකි ශක්තිය තියෙනවා. සියලු අතීතයේ පිරිනිවන් පෑ බුදුවරුන්ගේ අරහත් බුදුවරුන්ගේ පච්චේක බුදුවරුන්ගේ මනෝමයකාය බුද්ධ ශක්තියක් හැටියට කේන්ද්‍රගත වෙලා තියෙන තැන තමා මේ චත්තාරිමානි ඨාන. ඒ නිසා අනාගතයේත් යම් කිසි කෙනෙක් හැබැයි යම් කිසි කෙනෙක් නෙමේ සද්දස්ස කුලපුත්ත. සද්දෝ හෝති ඌ පුද්ගලය. සද්දස්ස කුලපුත්තස්ස කියන එක අති වැදගත් දෙයක්. ඒ සද්දස්ස කුලපුත්තස්ස කියන කෙනෙක් විතරක් මේ චත්තාරිමානි ඨානානි යම් කිසි ආකාරයක එතෙන්ට ගිහිල්ලා කරන්න නියම වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම ඒ වැඩපිළිවෙල කරගත්තොත් ඒ පුද්ගලයාට ඒ මගඵල ලබන බොටල් නෙක් එක ඉවත් වෙනවා. සද්දස්ස කුලපුත්තස්සයා දසනියානං සංවේජනියානං කියන සෝතාපට්ටි ඵලයටපත් වෙන්න සුදුසු තත්වයටපත් වෙනවා කියලා කියනවා. මේ බුදු බණ මේ ත්‍රිපිටකයේ තියෙන දේ මේක කාටවත් වෙනස් කරන්න බෑ. කවුරුත් වෙනස් කරන්න හදනවා. මේ චත්තාරිමානි ඨානානි කියන්නේ එකම රේඛාවක එකම දේශාංශක රේඛාවක එක සමදුරින් පිහිටි ස්ථාන හතරකයි. මේක ධර්මතාවයක්, නියාම ධර්මයක්, ධර්ම නියාම. කාටවත් වෙනස් කරන්න බෑ. එක ඒක තමා මේ මිහිතලේ මධ්‍ය මණ්ඩලය.
වහන්සේට චිරජීවනය වේවා.
හොඳයි, එහෙනම් දැන් වෙලාව එහෙමනම් ප්‍රමාද වේගෙන යනවා. අද හවසටත් තව සූත්‍ර ධර්මයක් දේශනා කරනවා. හෙට උදෙත් හෙට හවසත් තියෙනවා, අනිද්ද උදෙත් තියෙනවා. එතකොට ඉවරයි. තව තියෙන්නේ අද හවසයි හෙට උදේ, හෙට හවසයි අනිද්ද උදේ හතරයි. ධර්ම දේශනා හතරක් තියෙනවා. ඒ හතර දේශනා කරනවා. අද දවල්ුත් මං හිතන්නේ දවල් එකට සේනාපති ස්වාමීන් වහන්සේ වැඩම කරයි, ධර්ම දේශනාවක් තියෙයි. අද හවස හතට අපි විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ලංකාව හිටියානම් අද එනවා මේ දේශනාවක් කරන්න. නමුත් එතුමා මේ දවස්වල එංගලන්ති ගිහිල්ලා, ඉතින් ඒක නිසා ඒ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කරුණාරත්න මහත්මයා මේ භාවනා වැඩසටහන් 10කට විතර ආවා. දැන් මේ පහුගිය මාස කීපය තුළ ඒ අනුව එතුමා ඉසිම්බැස්සගලදී ඒ විශාල පිරිසක් අමතා කරපු දේශනාව හෝ මේ ගිය මාසේ අගෝස්තු මාසේ මෙතනදිම කළ දේශනාව හෝ මේ පින්වතුන්ට කාටත් කාගේ හිතසුව පිණිස අහන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අද හවස හතට. ඒ නිසා ඒකටත් කවුරුත් කන් දීලා බලන්න. මොකද ඒ මහාචාර්යතුමා උපකුලපතිතුමා බොහෝ කරුණු මේ පිළිබඳව සඳහන් කරා. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙනවා. මේ ගාථාවන් කියලා පින් අනුමෝද. ඉත්තාවතාජම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාජම් හී සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාජම් හී සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තියෝ.